Sadhu, sadhu, sadhu. Dai kau tamang in iriyava pasinta vagani innar iriyavati sihi pito ganni මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් සවන්ේ කරන්ටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් මේ ලෝකේ පහළ වෙන්නේ පවතින ඊටාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ කලාතුරකින්. ඒ ධර්මයේ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාමත්ම කලාතුරකින්. එතකොට මේ ලෝකයේ දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේගේ ධර්මය පවතින කාලයක අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඒ ධර්මයේ අපිට ශ්‍රවණය කරන්නට හැකියාව භාග්‍ය වාසනාව දාපත් වෙලා තියෙනවා. ඒ වගේම තේරුම් අරන් ඊට අනුකූලව අපිට කටයුතු කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ලැබුවා වූ මේ පරම දුර්ලභ භාග්‍ය වාසනාව ප්‍රතිලාභය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. හේතු අපේ ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ කිසිම හයියක් හත්තියක් නැහැ. ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක ජීවිතයේ මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ජීවිතය කියන්නේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනකින් ගංගාවක් ගලනකොට ඒක කිසිම මොහොතක නතර වීමක් නැහැ. හැම මොහොතම පහළට ගලනවා. අපේ ජීවිතයත් එහෙමයි. උපන්දා සිට හැම මොහොතේම ජීවිතය මරණය කරාමයි ගලාගෙන යන්නේ. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම මේ ජීවිතය කියන්නේ මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපවුනහම වදකස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ජීවන හැම දවස් අපාසාම රාත්‍රිය අපාසාම විනාඩියක් තප්පරයක් අපාසාම අපි කමක් කමින් පියමන්න ගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය කියන්නේ දියේඳි ඉරක් වගේ. දියේඳි ඉර වහා මැකෙනවා. මැකුණු ඉරය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මරණයට පත් වුණා. මැරුණට පස්සේ මේ ජීවිතය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ජීවිතයේ ගත්තාම කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණී කරාම ගලාගෙන යන මරණී කරා පියමන් නගන මරණී මැකී යන ජීවිතයක්. මරණී කියන්නේ නුයික් හේතු මුල් කරගෙන සිද්ධ වෙන්න පුළුවන්. කන බොන ආහාර පාන වසවිස වුණොත් යන එනකොට සතේ සර්පේ දෂ්ට කරොත් මනුෂ්‍ය අමනුෂ්‍ය කරර දොලට ලක් වුණොත් වාත පිත සෙමතුන් දොස් කිපුණොත් පරිහරණය කරනුයේ දේවල් බාහිරනුයෙක් උපත්ති මුල් කරගෙන මේ ජීවිතයේ මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ජීවිතය හරිම තාවකාලිකයි. මරණය කියන්නේ අපිට ඒකාන්තින්ම උරුම, ඒ වගේම ඒකාන්තින්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්, අවසාන දින කීපය වෙන්න පුළුවන්, අවසාන දවස වෙන්නට පුළුවන්. ඒ නිසා අපි හොඳ සිහියෙන් කල්පනාවෙන් ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපේ ධර්මයක් අපිට මුණ ගැහෙන්නේ තාමත්ම කලාතුරකින් ඒ ප්‍රතිලාභය අපිට සම්මුඛ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා බාහිර අපේ මනස යන්නට නොදී මේ කියවෙන එක් දහම් පදවලක වහම් පදයක් හරි අවබෝධ කරගන්නවා, සිතේ දරා ගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි බුදුරජාන් වහන්සේගේ අවවාද අනුශාසනා ශ්‍රවණය කරන්ට කවුරුත් බලාපොරොත්තු වීම. ඒ සඳහා නමස්කාර සාදුකාරය පාත්. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ ච කෝ ආනන්ද බික්ඛු ධාතු කුසලෝච හෝති ආයතන කුසලෝච හෝති පටිච්ච සමුප්පාද කුසලෝච හෝති ඨානාඨාන කුසලෝච හෝති එතාවතා කෝ ආනන්ද පණ්ඩිතෝ බිකු විමංසකෝති අලං වචනායාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ ලෝත්‍රා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු වටිනා ධර්මයක් අපි ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙනවා. මාතුකා වශයෙන් දේශනා කරපු ඒ සූත්‍ර පාඨය සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසිකට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනේ නම බහු ධාතුක සූත්‍රය. මොකද්ද බහු ධාතුක සූත්‍රය? බහු කියන්නේ බොහෝ කියන එකයි, ධාතු කියන්නේ ධාතු. බොහෝ ධාතු ගැන දේශනා කරපින්ද තමයි බහු ධාතුක නමින් හඳුන්වන්නේ. බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂුන් වහන්සේ ළමතලා භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. යානිකානිච භික්කවේ භයානි උපජ්ජಂತಿ සබ්භානිතානි බහලතෝ උපජ්ජಂತಿ නෝ පණ්ඩිතෝ. යම්කිසි භයක් මේ ලෝකේට උපදිනව නම් උපදින්නේ සබ්භානිතානි බහලතෝ උපජ්ජಂತಿ. ඒ සියල්ල උපදින්නේ බහලයාගෙන් කියන යම්කිසි භයක් උපදිනව නම්. නෝ පණ්ඩිතෝ, පණ්ඩිතයන්ගේ නෙවේ කියනවා. ඒකේච උපද්දවා යම්කිසි උපද්‍රව මේ ලෝකෙට හටගන්නවා නම් ඒ හටගන්නේ බාලයන්ගෙන් කියනවා, පණ්ඩිතයන්ගේ නෙවේ කියනවා. ඒ වගේ යම්කිසි කරදර මේ ලෝකෙට ලැබෙනවා නම් ඒව ලැබෙන්නේ කාගෙන්ද? බාලයන්ගෙන් කියනවා, පණ්ඩිතයන්ගේ නෙවේ කියනවා. ඒක හරියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බටලීයෙන් හෝ තනකොළලින් හෝ වහලා බිච්චි තියෙන නිවසකට ගිනි ඇවලුනොත් මොකද වෙන්නේ? මුළු නිවසම ඇවිලිලා පිච්චිලා යනවා. ආන්නේ වගේ කියනවා මේ යම්කිසි බයක් ජීවිතයකට ඇති වෙනවා නම්, යම්කිසි කරදරයක් ඇති වෙනවා නම්, ඒ වගේම අනතුරක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ කාගෙන්ද? බහලයන්ගෙන් කියනවා, පණ්ඩිතයන්ගේ නෙවෙයි කියනවා. ඉතිකෝ බික්වේ සප්පටි බයෝ බාලු. ඒ නිසා බාලයක් කියන්නේ බය සහිතයි කියනවා. ඊළඟට අප්පටි බයෝ පණ්ඩිතෝ, පණ්ඩිතෝ කියන්නේ බය නැහැ කියනවා. ස උපද්දු බාලු, බාලයක් කියන උපද්‍රව සහිතයි. අනුතුරු සද අනුපද්දු පණ්ඩිතෝ, පණ්ඩිතෝ කරදරයක් නැහැ. ස උපසග්ගෝ පණ්ඩිතෝ, පණ්ඩිතෝ කියන්නේ කරදර බාධා නැහැ. උපසග්ගෝ බාලු, බාලයක් කියන්නේ බොහොම කරදර සහිතයි. අනුපසග්ගෝ පණ්ඩිතෝ, පණ්ඩිතයා කියන්නේ කරදර බාධා නැහැ. නත්ති භික්කවේ පණ්ඩිතෝ භයං, නුවණැති අයගෙන් කවදාකවත් බයක් හටගන්නේ නැහැ. ඒ වගේම කරදරයක් බාධකයක් හටගන්නේ නැහැ කියනවා. තස්මාතිය භික්කවේ. ඒ නිසා මහණෙනි මෙන්න මේ විදිහට නිතර පුහුණු කරන්න කියන එවන් සික්කිතබ්බම් පුහුණු වෙන්න කියනවා. පණ්ඩිතෝ භවිස්සාමි, පණ්ඩිත කෙනෙක් වෙනවා. විමර්ශකා, ඒ වගේම කරුණු විමසන කෙනෙක් වෙනවා කියලා නිතර පුරුදු පුහුණු කරන්න කියනවා. පණ්ඩිතෝ භවිස්සාමි විමර්ශකෝ කියලා නිතරම පුරුදු පුහුණු කරන්න කියනවා. මොකද බාලයෙක් වුණොත් අපි මේ ලෝකයට මහා බිය උපදවන, කරදර උපදවන, ලෝකයට මහා විපතක් අනුතර කරන පුද්ගලයෙක් වෙන නිසා නිතරම සිහිය පිහිටව ගන්න කියනවා. කවුරු වෙන්නද? පණ්ඩිතයෙක් වෙන්න, විමසන කෙනෙක් වෙන්න කියලා නිතරම සිහිය පිහිටව ගන්න තමයි පුහුණු කරගන්න කියන. එවන් හිවෝ භික්කවේ සික්කිතබ්බ, මහණෙනි මෙන්න මේ විදිහට පුහුණු වෙන්න. කොහොමද? පණ්ඩිතෝ භවිස්සාමි, පණ්ඩිතයෙක් වෙනවා. විමර්ශකා, හොඳට කරුණු විමසන කෙනෙක් වෙනවා කියලා නිතර පුරුදු පුහුණු කරන්න කියනවා. ඉතර බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ යම් බයක්, අනතුරක්, විපතක්, හරදරයක් හටගන්නවා නම් ඒ හටගන්නේ කාගෙන්ද? බාලයන්ගෙන් කියනවා. පණ්ඩිතයන්ගෙන් එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. ඒක හරියට අර මේ වේලෙච්චි බට ගේකට හෝ නැත්නම් පිදුරු ගේකට වගේ ගිනි තිබ්බහම මොකක්වත් ආයෙ ඉතුරු වෙන්නේ නැහැ. සියල්ලම දැවිලා පිච්චිලා විනාශ වෙලා යනවා. ඒ වගේ තමයි යම් වෙලාවක අසත්පුරුෂ ඇසුරට, බාලයන්ගේ ඇසුරට ලැබුණ තියාගේ ජීවිතය හලු වෙලා යනවා. මිසක් ආයෙ ජීවිතයක් ඉතුරු වෙන්නේ නැහැ කියන ඒ තරම්ම බය සහිතයි, අනුතුරු අසහිතයි, භයානකයි කියලා මේ බාල ඇසුර කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ නිතරම මේ බාලයන්ගේ ඇසුර උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ, පිරිහිමේ දොරටු හැටියට මේවා දේශනා කරන්නේ. ඒ වගේම නුවණැති අයගේ ඇසුර තමයි පුජ්‍යලියෙකුට ජීවිතය සුරක්ෂිත කරගන්න, ආරක්ෂා කරගන්න තියෙන දේ හැටියට. ඒ නිසාම තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන වෙලාවක මතක් කරනවා, ස්වාමීනි මේ බුද්ධ ශාසනයෙ තියෙන්නේ සත්පුරුෂ ඇසුර නිසා කියලා. ඒතර කියනවා ආනන්ද, එහෙම කියන්න එපා. භාගයක් නෙවෙයි මුළු බුද්ධ ශාසනයෙම පවතින්නේ සත්පුරුෂ ඇසුර කියනවා. ඒතර එක එක්කෙනාට අපිට මේ ලැබිච්ච සත්පුරුෂ ඇසුර මත තමයි අපේ ජීවිතය සුරක්ෂිත වෙන්නේ, ආරක්ෂිත වෙන්නේ. බැරි වෙලාවත් අපි ආයේ අසත්පුරුෂ ඇසුරට වැටුණොත් ජීවිතය සම්පූර්ණ අනිත් පැත්තට, විනාශයට, විපතට පත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ අපිට නුවණැති කෙනෙක්, පණ්ඩිතයෙක් වෙන්න නිතරම සිහි කළා පුදව ගන්න කියනවා. ඉතින් සංසාරයේ තියෙන ඉතාම භයානක විපත්තියක් අනතුරක් තමයි මේ ඇසුර කියන එක. එතන මිනිස්යාගේ ජීවිතේ නිතරම සකස් වෙන්නේ බොහෝ සෙයින්ම මොකක් එකද? ඇසුරත් එක්ක තමයි මේ ජීවිත සකස් වෙන්නේ. එතන අපිට ලැබෙන්නේ මොන ඇසුරද? ඒ ඇසුර අනුව තමයි අපිට ගොඩාක් ජීවිත සකස් වෙන්නේ. දැන් අපි ගත්තොත් එimhe උපදිනකොට අපේ මව්පියන් ගොඩාක් අපිට සෝතාපන්න වෙනි තත්ත්වයට පත් වුණු සත්පුරුෂයෝ නම්, පණ්ඩිතයෝ නම්, ඒ වගේම අපි ඇසුරු කර පණිතය ඒ වගේ අය නම් අපිට මීට වැඩිය සුරක්ෂිත භාවයක්, ආරක්ෂාවක්, රැකවරණය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ජීවිතයේ යථාර්ථය, සත්‍ය අපිට එහෙනම් හරියට මහන්න ලැබෙන. එහෙනම් අපිට කිසිම වරදක්, දෘෂ්ටියක්, මතයක් අපේ ජීවිතවලට එන්නේ නැහැ. මොකද බොහෝ දුරට උපදිනකොට මේ ලෝකයේ අය කිසිම ආගමකට, කිසිම ධර්මයකට අයිති අය නෙවෙයි. උපදිච්ච පරිසරයේ ඉන්න අයගෙන් තමයි ආගම්, ආගම, ජාති, අරුවම ඔක්කොම ටික මිනිස්යාට ලැබෙන්නේ. ඒ නිසා ඒ නුවණැති අයගේ, පණ්ඩිත අයගේ, සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණොත් තමයි මිනිස්යාගේ හැම දෙයක්ම දියුණු වෙලා එන්නේ. නැත්තම් සමහර අයගේ කොච්චර කුසලතා තිබ්බත් ඒ ඔක්කොම මොකද වෙන්නේ? යට යනවා මේ ඇසුර හරියට නොලැබුණොත්. ඒ නිසා ඇසුර ලැබෙනකන් සමහරලාට ඒවා දියුණු වෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ පහළ වෙනකන් බොහෝ අයට තමන්ගේ කුසලතා දස්සතා කිසිවක් මතුකරගන්න හැකියාව ලැබුණේ නෑ. දුන්වහන්සේ පහළ වුණාට පස්සේ තමයි ඒ කුසලතාවය ඒ අයගෙන් මතුවෙලා වෙතකන් ඒ අය සමහරලාට සමහරු බොහොම පිරිහින් වලට පත් වුණා. සමහරු බොහෝ අනතුරු ලෝකට ඇති කරා. අඟුලිමාල බලන් නේද? අඟුලිමාල සම්පූර්ණ ඒ වගේ තත්ත්වෙට පත් වුණේ මොකකින්දද? අසත්පුරුෂ ඇසුර නිසා. තනිකරම අසත්පුරුෂ ඇසුර නිසා ඒ තත්ත්වෙට පත් වුණේ. එතකොට ඒ වගේ බලන්න, එතකොට පුජ්ජලි මුළු ලෝකේටම මහා අනතුරු විපත්ති කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේ ගොඩාක් ඒ අයිට කියන්නේ පච්චිම භවක සත්‍යය කියලා. ඉතින් ඒ නිසා තමයි ඒ අයිට ඉතින් අර අච්චර දෙයක් වුණත් හැබැයි මහා විපතකට හානියකට ලක් වෙන්නේ නැහැ. කොහොම හරි ඒ අයිට බේරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේලා ගිහිල්ලා ඒ වගේ අය ඉක්මනින්ම දමනය කරන්නේ. නමුත් ඒ අය ඒ අසුර නිසා අර විදිහ මහා විපත්ති අනතුරට පත් වෙනවා. සමහර අයට එහෙම නෙමෙයි. උපදිනකොට කුසල සත්‍ය ඒ වගේම අකුසල සත්‍ය නැත්නම් කුසල ඡන්ද අකුසල ඡන්ද මේවා සමව වගේ සමහර අයට තියෙනවා. ඉතින් ඒවා අර උපදින තැන අසුර අනුව තමයි එක්ක කුසල ඡන්ද වැඩි වෙන්න පුළුවන් නැත්නම් අකුසල ඡන්ද වැඩි වෙන්න පුළුවන්. ඉතින් සමහර අයට ওই දෙකම උපදින අයට සමානලාට අර අකුසල ඡන්ද වැඩි පැනකට වැඩනොත් සමානලාට යාට තියෙන අර හොඳ ගුණ ඔක්කොම නැති වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ කෙනෙක් තමයි කවුද? අජාසත්ත කුමාරයා. බුදුරජාන් වහන්සේම දේශනා කරනවා අජාසත්ත කුමාරයාට මේ නැත රජුරුවන්ට බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා ඒ දේශනා කරපු සාමාන්‍ය ඵල දේශනාවේ අවසානයේ කියනවා මේ රජතුමා පියා මරලා හිටියේ නැත්තම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. ඒතර බාණ්ඩර මේ සෝතාපන්න වෙන්න තරම් ඉන්ද්‍රිය ධර්ම වැඩලා තිබුණ කෙනෙකුට ඒ කුසල ඡන්දය වර්ධනය වෙලා තිබුණ කෙනෙකුට බාණ්ඩ අසත්පුරුෂ ඇසුරෙන් සම්පූර්ණම මහත් උපකෘතිය ලක් වුණා. ඒතර සමහර අයට ඒ වගේ අර ඇසුර කරන පුජ්‍යලයන් තුලින් සමාජය තුලින් අර තමන්ගේ කෙලෙස් ආයි මතුවලා එන්න පුළුවන්. එතකොට යම් ප්‍රමාණයකට හෝ ඉන්ද්‍රිය ධර්මයන් තිබ්බනම් ඒව ආයමත් මොකද වෙන්නේ? නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ විපතකට අනුතුරකට පත් වෙනවා. දැන් අජාසත් කුමාරයා ඉතින් උපතින්ම රජ වෙන්න ඒ පින තිබුණා. ඒ නිසා මේ එයා තමයි ඔටුන්නකෝ හිමි කුමාරයා හැටියට ඉපදුනේ. ඉතින් පොඩි කාලේ ඉඳලාම එයාට හැඟීම ඇති වුණා මම තමයි ඊළඟ රජ වෙන කෙනා. ඉතින් ඒ ආසාවක් එයාගේ හිතේ තිබුණා. ඉතින් ඒක හැබැයි එයා දන්නවා ඒ රජකම ලැබෙන්නේ පියතුමා මරුණාට පස්සේ තමයි ඒක පාරම්පරික ලැබෙන එකක් කියලා දන්නවා. ඉතින් ඒ නිසා කලබලයක් නැතුව ඒකට අවශ්‍ය පසුබිම හදාගෙන එයා ජීවත් වුණා. ඉතින් මේ දේවදත්ත හාමුදුරුවෝ එතකොට මේ එයාට මේ බුදු වීමේ බලගතු ආසාවක් ඇති වුණා. ඉතින් ඒ ආසාවත් එක්ක එයා හිතුවා මේ බුදුරජාන් වහන්සේන් ගිහිල්ලා ඉල්ලුවා ඉස්සල්ලාම ඉතින් ලැබුණ නැහැ. ඊට පස්සේ හිතුවා බුදුරජාන් වහන්සේ කොහොම හරි ඝාතනය කරලා මේ බුදු බව කියන එක මම ලබා ගන්නවා. ඉතින් ඒක මට තනියෙන් කරගන්න බෑ. මට ලොකු රාජ්‍ය අනුග්‍රහයක් රාජ්‍ය බලයක් මම ඇති කරගන්න ඕනේ. ඉතින් හැබැයි මේකට අවනත කරගන්න දැන් ඉන්න රජතුමා පුළුවන් කමක් නැහැ. මොකද එයා සෝතාපන්න ශාවකයෙක් නිසා බුදුරජාන් වහන්සේගේ ශාවකත්වයට පත් වුණ නිසා එයා ලබා බෑ. ඒ නිසා එයා කල්පනා කරා මේකට සුදුසුම කෙනා තමයි කවුද? අජාසත් කුමාරයා. ඉතින් ඒ නිසා එයාගේ තියෙන ඉරිදී බල පෙන්නලා මේ අජාසත් කුමාරයාව රවට්ට ගත්තා. ඒතර දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳව අජාසත් කුමාරයාට ලොකු ගරුත්වයක් ඇතුණා. මොකද මහා බල සම්පන්න කෙනෙක් ඇටියට. මොකද එයා ළඟට ගිහිල්ලා මේ මුළු ශරීරෙම නයි මවාගෙන ගිහිල්ලා තමයි එයාව පහදව ගත්තේ. ඉතින් ඒ වගේ ඉරිදි බල පෙන්නලා එයා මේ අජාසත් කුමාරයාව අල්ලගෙන ඊට පස්සෙ ඉතින් කාලයක් හොඳට දේවදත්ත ආමඳුරෝ ධාර්මිෂ්ඨ කෙනෙක් හැටියට හොඳ කෙනෙක් හැටියට අවවාද අනුශාසනාන් නිතරම දෙනවා. අන්තිමේට මොකද කරේ? මෙයාගේ හිතට රජකම පිළිබඳව ලොකු හැඟීම් ඇති කරා. රජකම් මිනිසු කරන්නේ මොකටද? මිනිස්යන්ට සේවය කරන්න, රට හදන්න, ජාති හදන්න. ඉතින් ඒවා මෙයාගේ ඔළුවට ලොකුවට දැම් දාලා දාලා අන්තිමෙන කිව්වා හැබැයි මේ රජකම මේ වයසට ගිහිල්ලා නම් ලැබිලා කිසි වැඩක් නෑ මේ පාරම්පරික ගති අපි අයින් කරන්න ඕනේ වර්තමානයේත් එහෙමනේ කියන්නේ නේද ඉතින් ඒ විදිහට මේ පරම්පරාවට රජකම් එන එක හරි එකක් නෙවෙයි මොකද ඔයාට රජකම ලැබෙනකොට ඔයා හොඳටම නාකි වෙනවා හොඳටම වයස වෙනවා එතන මේ මිනිස්සුන්ට සේවය කරන්න හම්බ වෙන්නේ නෑ මේ විදිහට අර යාගේ තියෙන ආශාවට දේවදත්ත හැමතුරු මොකද කරේ අන්න කතා කර අන්තිමේට රජ වීමේ බලයකතු ආසාවක් ඇති වුණා. අර දැන් සාමාන්‍ය ආසාවක් වැඩි වුණා මොකද මේ උමුතුවක් පිස්සුවක් බවට පත් වෙනවා. ඉතින් මෙයාටත් ඒක එහෙමම වුණා. ඉතින් අන්තිමේට මෙයා ලවා මෙයාගේ හිතේ තත්ත්වයට ගෙනලා පියතුමා තාත්තා මරලා රජකම ගන්න තත්ත්වයට යගේ හිත ගත්තා. අරන් එයාට කිව්වා මේ ඔය රත්මයිති ඔය මාලිගාවෙ ඉන්න ඔය මරණක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා කවුරුත් ඕන්නේ ඔයාටම වැඩේ කරන්න පුළුවන් කියලා. ඒතර කවුරුත් දන්නේ නැහැ කවුද මැරුවේ කියලා. ඉතින් ඒ නිසා ඊට පස්සේ මෙයාම තමයි කඩුවක් කරා යනවා තාත්තා මරන්න. අන්තිමට රාජපුරුෂයන්ට අහු වෙනවා. රජතුමා ළඟට ඇරය යන රංගයාට පස්සේ මේ රජතුමා අහනවා මොකද මේ මාව මරන්න ඔබ හදන්නේ? ඒතර කියනවා මට රජකම ඕනි. ඒ නිසා තමයි. ඒතර රජතුමා කිව්වා ඉතින් මාව මරන්න ඕනේ මේ රජකම ගන්න. ඔබට අයිති එක මන් දෙන්නම් කියලා ඒ වෙලේම මේ රාජසභාව කැඳවලා නොටු පලන්දර රජතුමා රජකම මේ කුමාරයාට දුන්නා. ඉතින් දේවදත්ත හාමුදුරුවෝ ඊට පස්සෙත් ලේසින් මේව කරේ නැහැ. කිව්වා ඔබ ඔය රජකම ලබා දුන්නට ඔය මිනිස්සු ඔබ හරි රජු හැටියට බාර ගන්නෙ මොකද මිනිස්සු කැමති කාටද? ඔව් තාත්තට. ඒ නිසා ඔබගේ රජකම මේ බාර ගන්නෑ. ඒ නිසා මේ තාත්තා ඔහොම නිදැල්ල තියලා නම් හරියන්නේ නෑ කිව්වා. ඊට පස්සේ තමයි හිර කරලා අර විදියට මරණ තත්ත්වයට මුදා කරේ. එතකොට බාන්නර මේ පුජ්‍යලේකුගේ හිතේ අර අසත්පුරුෂ ඇසුරෙන් තමයි මේ වගේ තත්ත්වයකට පත්ුනේ. යාට ධාර්මිෂ්ඨ රජකම ලැබුණා නම් සමහරට එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට එතකොට සෝතාපන්න වීමේ හැකියාව තිබුණා. එතකොට මේ වගේ යාට මහා අනතුරක් විපතක් කරදරයක් ඇති කරලා දුන්නේ කවුද? අන්න අසත්පුරුෂ ඇසුරේ. එතකොට ඒකයි අර වේලිච්ච නිවසකර නිකන් ගින්නක් තිබ්බා වගේ. දැන් ආශාව කියන්නේ මනුෂ්‍යයා සතුව තියෙන දෙයක්. ඒකට අනවශ්‍ය ලෙස කතා කරපු ගමන් මොකද වෙන්නේ? ඒක මහා පිස්සුවක් උමුතුවක් බවට පත් වෙනවා. ඒතට ඒකෙම යාව දැවිලා පිච්චිලා යනවා. ඒ කෙලෙස් වලින්ම කෙලෙස් කියන්නේ ගින්නන්නේ. මේ කෙලෙස් ඇති කරපුවා මොකද වෙන්නේ? එයාම ඒ ගින්නෙන් දැවිලා පිච්චිලා යනවා. ඒතට මේ ලෝකෙට මේ කෙලෙස් උපදවන්නේ කවුද? අසත්පුරුෂය තමයි මේ කෙලෙස් කියන දේ ලෝකෙට ඉස්මතු කරලා ගන්න. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ අසත්පුරුෂ ඇසුර කියන්නේ හරි භයානක දෙයක් හැටියට ඒකයි දේශනා කරන්නේ. ඉතින් මේ ලෝකේ යම් විපතක් අනතුරක් මේ ලෝකෙට වෙනවනම් ඒ වෙන්නේ සත්පුරුෂයන්ගෙන් නෙවෙයි අසත්පුරුෂයන්ගෙන්. ඉතින් මේ අසත්පුරුෂයෝ කියන අය තේරුම් ගන්නත් හරි ලේසි පහසු නෑ. දැන් අජාසත් කුමාරයාට තේරුණාද දැන් මේ අසත්පුරුෂය කැවිලා තමට උපදෙස් දෙන්නේ කියලා? නෑ. මොකද ඒ අයත් පාවිච්චි කරන්නේ මොනවද? ඔය මිනිස්සයා වෙනුවෙන් හිතයිසී භාවයක්, කාරුණික භාවයක්. දැන් ගිහිල්ලා මේ එකපාරටම සාමාන්‍ය දේවල් කතා කරා නම් කැමති වෙයිද? නෑ. ධර්මීය කතා කරලා මිනිස්සුන්ට නිකන් අර අනාණ්ඩ වගේ නේද? දැන් උනත් එහෙමනේ සමාජලාට බොහොම මිනිස්සු වෙනුවෙන් නිකන් මුළු ජීවිතේම කැප කර විදියට ඒ වගේ කතා කරපු නිසා තමයි මේව කරුණේ. ඉතින් ඒ නිසාම මෙයාව රැවටුණා. මේක රැවිලා ඉතින් ඒ විපතට පත් වුණා. ඒ වගේ බුදුරජාන් වහන්සේ කාලේ දැන් බිස්සුන් වහන්සේලා පවා දේවදත්ත හාමුදුරන්ට රැවටුණා. දැන් බිස්සුන් වහන්සේලාට ගිහිල්ලා කිව්වේ කොහොමද නිවන් දකින්න? ලේසිකමයක් මං හොයාගත්තා. මං ඒව ගිහිල්ලා සමන ගෞතමයන්ට කිව්වා. ඒවා කිසිම එකක් පිළිගත්තේ නැහැ. සමන ගෞතමයන් දැන් ගන්න දෙයක් නැහැ කිව්වා. ලාභ සත්කාර වලට ඔක්කොටම රැවටිලා කිව්වා. දැන් නිවන් දකින්න ලේසි වෙන්නේ නැහැ කිව්වා. මා ළඟට આવොත් ඉක්මනටම නිවන් දකින්න පුළුවන්. මොකද මං ඊටාත්ම ඉක්මනින් නිවන් දකින්න ක්‍රමයක් ප්‍රතිපත්තියක් හැදුවා කිව්වා. ඉතින් ඒව තමයි පහක්ම පෙන්වුවේ. එයා දන්නවා මේ පහ බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ අනුමත කරා නැතුරට ලෝකයේ ඉහළින්ම ආන්න පිළිගන්නේ ඒවා. මොකද මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු ලූකප්පමානෝ ලූකප්පසන්නෝ කියන මේ ලෝකයා රූෂ දෙයට හරි කැමති. කෙනෙක් දුෂ්කරව ඉන්නවා කිව්වොත් එහෙම මිනිස්සු ඒවට හරි කැමති. දහවඳුරනමක් එහෙම බාර දෙයක් එහෙම දාන්නේ නැහැ කිව්වොත් එහෙම ඒකට ටිකක් වැඩියෙන් කැමති. හැබැයි යා මොනවද කියන්නේ? අරව මිනිසුන්ට වැඩක් නැහැ. බාර දෙකන්න නැතුව පයින් යනුව බැහිත තියන්න ඒව මිනිසුන්ට වැඩක් නෑ. ඉති ඒ වගේ හැමදාම ලෝකේ එහෙමයි. අර දුෂ්කරව රූෂව ජීවත් වෙන නම් ඒකට හරියට පහදිනවා. ඉතින් ඒ නිසා තමයි දේවදත්ත හාමුදුරුවෝ තේ ස්වභාවය දන්න හින්දා තමයි ඉතා දුෂ්කර දේවල් කිව්වා. විසුන් වහන්සේ හැමදාම පාංශකූල සිවුරු පොරවන්න ඕනි, ගස් යට ඉන්න ඕනි, ගෙවල් වලට යන්නේ, ඊළඟට නිර්මාංශ වෙන්න ඕනි, ඔය වගේ ඉල්ලීම් කීපයක් කරමු. බුදුරජාන් වහන්සේ මේව අනුමත කරන්නේ නැහැ කියලා හොඳටම දන්නවා. ඉතින් මේවා ඉදිරිපත් කරා. ඉතින් බැලුව බැල්මට බොහොම හොඳ දේවල් හැටිය දැක ඒකයි බුදුරජාන් වහන්සේ ළඟම පැවිදිුණු 500ක් කැමති වුණා. අලුතේ මහණෙච්ච 500ක්ම දේවදත්ත හඳුරුත් එක්ක ගියා. ඒතර අර අසත්පුරුෂයා එන වේශේ අනිත් අයට අල්ලගන්න හරි අමාරු. දැන් නමුත් බලන්න තමන්ගේ ලපටි ආසාවක් ඉෂ්ට කරගන්න තමයි ඒ දේ කරන්නේ. නමුත් ඒක ඉදිරිපත් කරන වැඩපිළිවෙල් කතාබහ ඔක්කොම මොනවද? ඕ සත්පුරුෂයන් කතා කරන්නේ වද එයා නිවන බැහැර කරලාද? නෑ. දැන් මේ නිවන් දකින්න සසරින් සත්ත්වය ඈතර කරන්න දැන් මහා කරුණා ගුණ තමයි කතා කරන්නේ. නමුත් බැලුවොත් ඇතුලේ තියෙන ආසාව කොච්චරද? ඉතාම ලපටි ගතියක්. ඉතින් නමුත් ඒක තමයි අර හොයාගන්න ලෝකෙට හරි අමාරුයි. ඉතින් ඒ නිසා සත්පුරුෂයෙක් තෝරගන්න තවත් පුළුවන් පොඩ්ඩක් හරි කාටද? සත්පුරුෂ ගුණ තිබ්බොත් විතරයි. අසත්පුරුෂ ගුණ තිබ්බොත් ඒ අයට සත්පුරුෂව තේරුම් ගන්න හරි අමාරුයි කියනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඉතාම භයානක තත්ත්වයක් ලෝකෙට ඇති කරලා දෙන්නේ මෙන්න මේ බාල අය අසත්පුරුෂය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන නිසා පුජ්‍යලිකුවේ හිත්වල කෙලෙස් හටගත්තාම ඒ අය ඒක මුල් කරගෙන නෙවෙයි ලෝකෙට විපත්ති කරනවා. දැන් අර සාති කියලා විශ්ව බුදුරජාන් වහන්සේ කාලේ මතයක් මෙව කර ගියා, විඥානේ භවයෙන් භවයට යනවා කියලා. ඉතින් දැන් ඒ වගේ මතයක් ඉදිරිපත් කරපු හේතුව ප්‍රසිද්ධ වෙන්න අනිත් අය එක ඉදිරියේ ප්‍රසිද්ධ වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ප්‍රසිද්ධ වෙනවද කියලා. ඊට පස්සේ තමයි බිම්බලාගෙන හිටි. දැන් මම ප්‍රසිද්ධ කරලා පෙන්නන්නම් කිව්වා සංඝයාගෙන් අහලා. ඉතින් ඒ වගේ එතකොට ඒ අය ඒව මත ප්‍රකාශ කරන්න මොකද තමන්ගේ ආශාවට. නමුත් බුදුරජාණන් වහන්සේ කියපු හැටියට තමයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන විඥාණයෙන් භවයෙන් භවයට යනවා. ඊදිරුන් වහන්සේගේ දේශනා කර කාටද මං එහෙම දේශනා කරලා තියෙන්නේ? අඤ්ඤස්ස පච්චයා විඤ්ඤාණස්ස සම්භව හේතු ප්‍රත්‍යකින් තොරව විඤ්ඤාණේ පැවැත්ම නැහැ කියලා. ඉතින් ඒ විදිහට අර බුදුරජාන් වහන්සේ ඉන්නකොටම බාන තමන්ගේ ලපටි ආසාවන්ට මේ ධර්මය විවිධාකාරවලට කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ ලෝකෙට මේ අසත්පුරුෂ ඇසුර කියන්නේ, පාප මිත්‍ර ඇසුර කියන්නේ මහා විපතක් හානියක්. සියලු බය, සියලු කරදර, සියලු අනතුරු ඇති කරලා දෙන්නේ කාගෙන්ද? අසත්පුරුෂයන්ගේ. ඒ නිසා මොහොතක්වත් ඒ தත්ත්වෙ ඉන්න එපා කිනින්ද තමයි උන්වන්සේ කවුරුද වෙන්න කියන්නේ? ආන්න සත්පුරුෂේ පණ්ඩිතෙක් වෙන්නේ. ඒකයි පණ්ඩිතා භවිස්සාම විමංශකා, මම නම් නුවණැත්තෙක් වෙනවා, කරුණු විමසන කෙනෙක් වෙනවා කියලා තමන් අන්න පුහුණු වෙන්න කියලා. මොකද නැත්තම් තමන්ට විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙට මහා විපතක් අනර්ථයක් ඇති කරලා දෙන, මේ ලෝකෙම බියට තැති ගැනීමට අනතුරට ලක් කරලා දෙනවා කියන බැරි වෙලාවත් අසත්පුරුෂයෙක් වුණොත් ඒකයි. අසත්පුරුෂේ බාලයෙක් නුන අඥාන කෙනෙක් වුණොත් එහෙම ඉතාම භයානක. ඒ නිසා නුවණැත්තෙක් වෙන ඒ වගේම කවුරුද වෙන්න ඕනි? විමංශකා. විමංශකා කියන්නේ විමසන්න කියන, හැමදේම හොඳට විමසන්න කියනවා. දැන් අපි මේ බණ භාවනා කරන යනවා, බැරි වෙලත් අපිට එකපාරට මිතර මං සෝතාපන්නයි කියලා. එතකොට ගිලිය පිටින් ගන්නවද නැත්නම් ඒක විමසීමට ලක් කරනවද? ඔව්, විමසීමට ලක් කරන, ඒක විපස්සනාවට ලක් කරනවා. තමන්ගේ අවබෝධයත් එහෙම ගන්න යන්නේ නැහැ. ඒකත් බලනවා මේක මං මොකද මන් සෝතාපන්න වෙන්නේ නැහනේ නේද? සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? ඒක ධර්මතාවයක් සිද්ධ වෙනවා. මිසක් මේ මම සෝතාපන්න වෙන එකක් නැහැ. ඒ මම සෝතාපන්නයි කියලා ආපුකම් ගන්න සුදුසු එකක් නෙවෙයි. මොකද මම සෝතාපන්න වෙන්නේ නෑ ඒකයි. ඉතින් ඒ නිසා එහෙම වුණොත් ඒක අපේ මාන්නයක් මිසක් වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ විපස්සනා කරනකොට අර ධම්මානුපස්සනාවේ ඥානයක් අවබෝධයක් සම්මාදිටියක් ඕවවත් අපි මොකද කරන්න ඕනේ? ඒකත් විපස්සනා කරන්න. මේකත් මොකද්ද? තවත් හේතුකින් ලැබිච්ච ඵලයක් හැටියට. ඒතර තමයි අපි ඒවා ග්‍රහණය කරන්න අල්ලන් යන්නේ නැත්. ඒකයි නුවණැත්තෙක් වෙනවා වගේම කවුද වෙන්න ඕනේ? නිතරම විමසන කෙනෙක් වෙනවා. ඒතර විමසන කරමුකද වෙන්නේ? එක පාටම දේවල් ග්‍රහණය කරගන්න අල්ලන්න ගෙඩි පිටින් ගිලින්ද යන්නේ නෑ. එතකොට අපි නිතරම විමසීමට ලක් කරලා ඒව බලන්න. ඉතින් සෝතාපන්න වුණොත් සෝතාපන්නායගේ ලක්ෂණ තියෙනවා, සෝතාපන්නායගේ ස්වභාවයන් තියෙන ඒවා එතකොට කෙනෙකුට පුළුවන් බලන්න සෝතාපන්න කෙනා මෙහෙමයි මෙහෙමයි කියලා. මොකද සෝතාපන්න වුණොත් අපි දාලා යනවද නැද්ද? බැරිවලත් අපි සෝතාපන්න වුණා කියලා ඒ සෝතාපන්න භාවය අපි දාලා යනවද? නෑ, එහෙනස බය වෙන්න එපා. ඒක නේද? එක පාටම බය වෙන්න එපා. නොගත්තොත් එ මාපව ගියොත් එම් නේද? එනිසස සෝතාපන්න වුණොත් කවදාකවත් අපිව දාලා යන්නේ නෑ. එනිස එක පාටම ගන්න ඕනේ. අන්න අපි ඒක විමසලා පුළුවන් Tamante එහෙම හැංගීමක් එන්න පුළුවන්. මොකද ඒවට කියන්නේ මොකද්ද? අදිමාන්නේ කියලා. අදිමාන්නේ කාටද ඇති වෙන්නේ? අදිමාන්‍ය ඇතින්නේ බණ භාවනා කරන පිළිවෙත් පුරුණ අයට තමයි. සාමාන්‍ය අයට අදිමාන්‍ය ඇති වෙන්නේ නැහැ. ධර්මයේ කතා කරන, ධර්මයේ අහන, ධර්මයේ තුල ජීවත් වෙන අයට ඇති වෙන එකක් තමයි අදිමාන්‍ය කියන එක. අදිමාන්‍ය කියන්නේ පැමිණෙන්න ඉස්සෙල්ලා ආන ලැබුවා කියන මන ගැනීම. ඒකයි සෝතාපන්න වෙන්න ඉස්සෙල්ලා සෝතාපන්නයි කියලා තමම් ආන හදාගන්න. මොකද මේ මනස කියන්නේ මොකද? මායාවක්, මැජික් එකක්. ඉතින් මේ මායාකාරී විඥාණයෙන් යම් යම් මැජික් පෙන්නනවා. ඉතින් ඒ නිසා ඒ ධර්මයට පැමිණෙන්න ඉස්සෙල්ලාම යම් මන ගැනීම ඇති වෙන්න පුළුවන්. මාන්නයක් ඇති වෙනවා, අවබෝධයක් වැටහිමක් කරනවා. දැන් මට ඉතින් ඔක්කොම තේරෙනවා කියලා. ඉතින් ඒ මාර්ග නැත්නම් ඵලයට පත් වෙන්න ඉස්සෙල්ලා කල්ැතුව තමන්ගේ හිතින් හදාගන්න එකට තමයි කියන්නේ අදි මාන්නය කියලා. ඉතින් අපි දන්නවා මාන්නය කියන්නේ අපේ තියෙන දේවල් දාගෙන අපි හිතාගෙන ඉන්නේ වටනේ. ඒ වගේ තමයි මේ අවබෝධයක් ජීවිතේට ලැබෙනකොට යම් ප්‍රමාණයකට මොකද වෙන්නේ? ඒකෙන් කල්ැතුව අන්න මම මැන ගන්නවා. මම දැන් ඉතින් සෝතාපන්නයි, සකදාගාමි, අනාගාමි, සමන්ලාට ගෙදර ඉඳලාම කියන රහතුත් කියලා නේද? දැන් රහත් උපාසක කෙනෙකුත් මම දැක මේකත් තියෙන. ඉතින් ඒක ඒව ඔක්කොම මොන මාන්නද? අදි මාන්. ඒක ඇත්තට සාමාන්‍යයට එන්නේ නෑ. ධර්මයේ කියලා මොනව හරි කතා කරවොත් ඒ අයට තමයි එන්නේ. ඉතින් ඒ නිසා අර වගේ විපස්සනාවට අපි මේවා නිතරම ලක් කරොත් එහෙම අපිට අවබෝධයක් ඇති වෙන්න පුළුවන්, සම්මාදිට්ඨියක් ඇති වෙන්න පුළුවන්, හොඳ සංකල්පනා ඇති වෙන්න පුළුවන්. ඒවත් අපි දකින්න මොකක් හැටිද? ඒවත් අන්න සංකත හැටියට දැකලා ඒවත් අපි විමසීමට ලක් කරනවා. එතකොට අන්න එක පාටම ඒව පිළිබඳව අපිට මාන්නය කරෙහිම ඉන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒකත් මම මාගේ මටයි ඉති කියලා ගන්න බෑ කියලා. ඒ නිසා අර කියන්නේ යම් පිස්සේ තන් ධම්මට්ටි ඥානං තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ති ඥානං කියන යම් ධම්මට්ටි ඥානයක් අවබෝධ වුණොත් ඒකත් එයා දන්නවා මේ ධම්මට්ටි ඥානය කියන්නේ මොකද්ද? ඒකත් තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ති ඥානං. ඉතින් ඒ නිසා ඒකත් එයා විමසීමට ලක් කරනවා. ඒ නිසා නිතරම බුදුන් වහන්සේ කියනවා නුවණැත්තෙක් වගේම පඬිතෙක් වගේම විමසන කෙනෙක් වෙන්න කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා කිත්තාවතානුකෝ භන්තේ පඬිතෝ බිකූ විමංසකෝති අලං වචනාය ස්වාමීනි, කොපමණ කරුණකෙන්ද පඬිත භික්ෂුවක් විමසන කෙනෙක් කියලා කියන්න පුළුවන්? මොන කරුණවලින්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යතෝචකෝ ආනන්ද බික්කු යං වෙලාවක මේ බිස්සුව ධාතු කුසලෝච හෝතු, ධාතු පිළිබඳව දක්ෂණං, ධාතු පිළිබඳව දක්ෂණං, ඒ වගේම ආයතන කුසල, ආයතන පිළිබඳ හොඳට දක්ෂණං. කුසල කියන්නේ පාලි භාෂෙන් දක්ෂ කියන එක. ඊළඟට පටිච්ච සමුප්පාද කුසලෝ, මේ පටිච්ච සමුප්පාදයේ පිණිස දක්ෂණං. ඨානාඨාන කුසල, ඒ වගේම වෙන නොවන දේ පිළිබඳව දක්ෂණං. එත්තාවතාකෝ ආනන්ද පඬිතෝ බිකූ විමංසකෝති, මෙපමණකින් කියන්න පුළුවන් එයා තමයි පඬිත බිස්සුවක්, කරුණු විමසන බිස්සුවක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ දස්සතා තීරණම් මොනවද? ධාතු කුසල, ආයතන කුසල, පටිච්ච සම්පාද කුසල, ඨානාඨාන කුසල, වෙන නොවෙන කියනක, වෙන නොවෙන දේ පිළිබඳ දක්ෂතාවේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි, කොපමණ කරුණකින්ද බිස්සුවට ධාතු කුසල කියලා කියන්න පුළුවන්? මොන අවබෝධයකටපත් වුණාමද ධාතු කුසල කියන්න පුළුවන්? මොන කරුණෝ අවබෝධ කරගෙන දැනගෙන ඉන්න කෙනාටද. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතු. ආනන්ද ධාතු තියෙනවා 18ක් තියෙනවා. ධාතු 18ක් තියෙනවා. එතන මේ ධාතුව කියලා කියන්නේ ස්වභාවය වගේ කියන අර්ථය තියෙනවා. ඒ වගේම මූලික ස්වභාවය කියන එක දෙක තියෙන මූලික ගතියට කියන ධාතු කියලා. ඒ වගේම දෙක ස්වභාවය කියන අර්ථයෙන් ධාතු කියලා කියනවා. ඊළඟට මේ එතකොට ධාතු 18ක් තියෙනවා. අට්ඨාරසකෝ ඉමා ධාතුය චක්කු ධාතු රූප ධාතු තක්කු විඥාන ධාතු කියලා තුනක් තියෙනවා. මොකද්ද? චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. විතර කීයද? තුනයි. ඊළඟට සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු. එතන තුනයි. ඊළඟට ගහන ධාතු ගහන්ද ධාතු ගහන විඥාන ධාතු. එතනත් තුනයි. ඊළඟට ගිව්වා ධාතු රස ධාතු ගිව්වා විඥාන ධාතු. එතනත් තුනයි. ඊළඟට කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු. එතනත් තුනයි. ඊළඟට මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු. එතනත් තුනයි. එතකොට 18යි. මෙන්න මේකට කියනවා මොකද්ද? ධාතු කුසල කියලා. මෙන්න මේ විදිහට මේ චක්කු ධාතු සෝත ධාතු චක්කු විඥාන ධාතු අවබෝධ කරගත්තොත් තාන්නේ යට කියනවා ධාතු කුසල කියලා කියනවා. ඊළඟට අහනවා භාග ස්වාමීනි වෙනත් ක්‍රමයක් තියෙනවද ධාතු කුසල කියලා කියන්නේ? වෙනත් ක්‍රමයක් තියෙනවද කියලා විශ්වට ධාතු කුසල කියලා කියන්නේ? එතකොට දේශනා කරනවා සිය ආනන්ද ආනන්ද හිම තවත් ක්‍රමයකින් ඕනනම් කියන්න පුළුවන් කිව්වා. චෛමා ආනන්ද ධාතුය. ආනන්ද තවත් ධාතු හතරක් තියෙනවා. ඒ තමයි පඨවි ආපෝ තේජෝ. පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඊළඟට ආකාශ ධාතු විඥාන ධාතු. එතන ධාතු හයක්. ඊතර මෙන්න මේ ධාතු පිළිබඳවත් විශ්ව දක්ෂ වෙනවා. මේ ධාතු පිළිබඳව යා අවබෝධ කරගන්නවා. මේක තියෙන යථාර්ථය ඔක්කොම මේ ධාතු හට ගන්න පවතින ඔක්කොම හේතු සම්බන්ධව අවබෝධ කරගන්නවා. ඊතර ආන්නයට කියනවා මොකද්ද? ධාතු කුසල ධාතු සම්බන්ධව පුන්න. ඒතට දැන් මිනිස්සයා කිනකොට කියනවා චද්ධාතුරු වයම් බිකු පුරුෂෝ. පුරුෂ විශ්ව මේ මිනිස්සයා කියන්නේ මොකද්ද? ධාතු හයයි. එතකොට ඒ තමයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු. එතකොට මේ පඨවි ධාතු කියන්නේ මොකද්ද? තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ විඥාන ධාතු පිළිබඳව භික්ෂුව දක්ෂ වෙනවා. ඒකට කියනවා ධාතු කුසල කියලා. ඊළඟට අහනවා සියාපන බන්ති අඤ්ඤේපි පරියායෝ ධාතු කුසලෝති අලං වචන. ස්වාමීන් තවත් ක්‍රමයක් තියෙනවද විශ්වර ධාතු කුසල කියන්න පුළුවන්? එතන කෙනා ආනන්ද තවත් ක්‍රමයකට කියන්න පුළුවන් විශ්වකට ධාතු කුසල කියලා. ඒ තමයි චෛමා ආනන්ද ධාතු. ඒ වගේම ආනන්ද තවත් ධාතු හයක් තියෙනවා. සුඛ ධාතු සැප කියන ස්වභාවය. දුක්ඛ ධාතු දුක නම් ස්වභාවය. ඊළඟට සෝමනස්ස ධාතු උපේක්ඛා ධාතු සහ අවිජ්ජා ධාතු අවිද්‍යා නොදන්නාකම කියන ස්වභාවය. එතකොට මේ විදිහේ ධාතු කීයක් තියෙනවද? හයක් තියෙනවා. එතකොට විශ්ව මේවා පිළිබඳවත් ලොකු අවබෝධයක් වැටහිමක් කරගන්නවා. සුඛ ධාතුව කියන්නේ මොකද්ද? දුක්ඛ ධාතුව. ඊළඟට සෝමනස්ස ධාතුව, දෝමනස්ස ධාතුව, පෙක්ඛා ධාතුව, මේ වගේම අවිද්‍යා ධාතුව. ඊළඟට අහනවා ස්වාමීනි තවත් ක්‍රමයක් තියෙනවද විශ්වර ධාතු කුසල කියලා කියන්නේ? එතකොට පෙන්වුවා ආනන්ද තවත් ක්‍රමයකට ඕනනම් කියන්න පුළුවන් ධාතු කුසල කියලා. චෛමා ආනන්ද ධාතු. ආනන්ද තවත් ධාතු හයක් තියෙනවා. කාම ධාතු, ඊළඟට නෙක්ඛම්ම ධාතු, ඊළඟට ව්‍යාපාද ධාතු, අවිහිංසා මේ අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු. කාම කියන ධාතුව තියෙන කාම කියන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම නෙක්ඛම්ම කියන ස්වභාවයකුත් තියෙනවා. ඊළඟට ගැටෙන කියන ස්වභාවයකුත් තියෙනවා. නොගැටෙන ස්වභාවයකුත් තියෙනවා. අව්‍යාපාද. ඊළඟ විහිංසා කියන්නේ කරදර කරන, හිංසා කරන ස්වභාවයක් තියෙනවා. හිංසා නොකරන ස්වභාවයකුත් තියෙනවා. ඒවට කියනවා මොකද්ද? ධාතු කුසල කියන. ඒ ස්වභාවයන් කෙනෙක් ආබුද කරගත්තා නම් ආන්න එකට කියනවා ධාතු කුසල කියලා. ඒ වගේ මහනවා ස්වාමීනි තවත් ක්‍රමයක් තියෙනවද ධාතු කුසල කියලා කියන්න පුළුවන්? එදිරිකෝ ආනන්ද තවත් ක්‍රමයකට ඕනනම් කියන්න පුළුවන් ධාතු කුසල කියලා. තිස්සෝයිම ආනන්ද ධාතුයෝ, ධාතු තවත් තියෙන මොකද්ද? තවත් ස්වභාවයන් තුනක් ගැන කතා කරන්න පුළුවන් ධාතු. ඒ තමයි කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. ඊළඟට අහන ස්වාමීනි තවත් ක්‍රමයකට ධාතු කුසල කියන්න පුළුවන්ද කිව්වා. ඒතරක තවත් ක්‍රමයකට කියන්න පුළුවන්. දේ ඉමා ආනන්ද ධාතු, ආනන්ද ධාතු දෙකක් තියෙනවා. සංකතා ධාතු, අසංකතා ධාතු. සංකත ධාතුව සහ අසංකත ධාතු. එතන සංකත ධාතු කියන්නේ සියලුම දේට, අසංකත ධාතු කියන්නේ නිර්වාණයට. ඒකයි නිර්වාණයට කියන තා අසංකත කියන්නේ සකස් වෙච්ච එක නෙවෙයි. අනිත් මේ ලෝකේ හැම ස්වභාවයක්ම සකස් වෙච්ච, මේ හැම ස්වභාවයක්ම සකස් වෙච්ච තියෙන්නේ. ඒකයි සිතා කටගත්තත්, වේදනාවක් කටගත්තත්, සංඥාවක් කටගත්තත්, ඇහැක් සකස් වුණත්, මේ ඔක්කොම සකස් වෙච්ච දේවල්. ඒතර ඒවා ඔක්කොටම කියන පොදු නමක් තමයි මොකද්ද? මේ ලෝකේ යමක් පවතිනවද ඒ සියල්ලම අන සංකත ධාතු කියන. ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංකත ධාතුවක්. ඒකත් සකස් වෙන එකක්. ඒකයි නිර්වාණය පමණයි අසංකත ධාතු කියලා කියන්නේ. ඒතර නිර්වාණය කියන්නේ මොකක්ද? තණ්හාව නිරුද්ධ වේ. ඒතර එතන මොකුත් සකස් වීම නෑ, නිරුද්ධ වීමක්. ඒකයි තණ්හක්කයෝ රාද නිබ්බාණං කියන එක. රාද නිබ්බාණේ කියන්නේ මොකද්ද? තණ්හාව ශේවීම නැතිවීම. ඒතර එතන සකස් වීම නෑ. ඒකයි ඒකට අසංකත ධාතු කියලා කියන්නේ. අනිත් ඔක්කොම සංකතයි. ඊළඟට අහන්න යන්නේ නෑ. ඇයි? කෙරවටම දැන් කියලා තියෙන නිසා අය අහන්න ගියේ නෑ ධාතු කුසල තවත් පුළුවන්ද කියලා. මොකද ඔක්කොම ටික කැටි කරලා වචන දෙකකින් කිව්වා, සංකත ධාතු, අසංකත ධාතු. ඒ නිසා තවත් ධාතු ගැන අහන්න බැරි වෙන්නම දේශනා කරේ නිසා අය අහන්න ගියේ නෑ. ඊට පස්සේ අහනවා, කිත්තාවතානුකෝ බන්තේ ආයතන කුසලෝ, විශ්වකට ආයතන කුසල කියන්නේ කොහොමද කියලා. එතකොට ධාතු කුසල දේශනා කරා, ධාතු 18ක් ඇටිට දේශනා කරා. අජ්ජත්තික බාහිර ආයතන විඥාන කියන මේ ටික තමයි මේ අටාරස ධාතු හැටියට දේශනා කරා. ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේවා ධාතු හයක් ඇටිට දේශනා කරා. ඊළඟට සුඛ ධාතු සැප කියන ස්වභාවය, දුක්ඛ ධාතු දුක නම් වූ ස්වභාවය, සෝමනස්ස ධාතු සොම්නස, දෝමනස්ස ධාතු දොම්නස, උපේක්ඛා ධාතු උපේක්ෂාව, අවිජ්ජා ධාතු අවිද්‍යා ධාතු. මේ විදිහට ධාතු හයක් දේශනා කරා. ඊළඟට නෙක්ඛම්ම ධාතු, කාම ධාතු නෙක්ඛම්ම කියන්නේ කාම කියලා ස්වභාවයක් තුන, ඒක නිදහස් වෙන්න කියලා ස්වභාවිකුත් තියෙනවා. ඊළඟ ව්‍යාපාදේ ධාතු සහ අව්‍යාපාද, ඊළඟට විහිංසා සහ අවිහිංසා, මේ විදිහේ ධාතු හයක් තියෙනවා. ඊළඟට තව ධාතු තුනක් පෙන්නනවා, කාම ධාතු, රූප ධාතු. ඒක යර කියන කාම ධාතු වේපක්ඛංචානන්ද කම්මන්නා භවිස්සති අපුනුකෝ කාම භවෝ පඤ්ඤායති. කාම ධාතුවේ විපාක සඳහා කර්ම සකස් වෙන්නේ නැත්නම් කාම භවය කියලා එකක් තියෙනවාද කියලා. ඒතකොට මේ භවයටම කියන එක තමයි කාම ධාතු, රූප ධාතු, අපි කියන කාම භව, රූප භව, අරූප භවය කියලා. ඊළඟට ධාතු දෙකක් වෙනුනේ තමයි සංකත සහ අතංකත. ඉතින් ඊළඟට අහනවා, ස්වාමීනි මේ ආයතන පිළිබඳව දස්ස වෙන්නේ කොහොමද? විශ්ව ආයතන කුසල කියන්නේ කොහොමද කියලා අහනවා. ඒතර පෙන්වනවා, ච ඉමානි, ච කෝ ඉමානි ආනන්ද අජ්ජත්තික බාහිරානි ආයතනානි. ආයතන කීයක් තියෙනවද? අජ්ජත්තික සහ බාහිර. හොඳට මතක තියාගන්න, ආයතන කොටස් දෙකක් පෙන්වනවා නිතරම, අජ්ජත්තික සහ බාහිර. සමහරලාට අජ්ජත්තික ආයතන විතරයි බාහිර ආයතන තියෙන හැටියට කතා කරන්නේ. ඒ නිසා අපි අවබෝධ කරගන්න ආයතන දෙකක් පෙන්වන්නේ තමයි අජ්ජත්තික සහ බාහිර. එතුර අජ්ජත්තික ආයතනය හට ගන්නෙත්මකෙන්ද නාම රූපන බාහිර ආයතන ඒත් නාම රූපනේ, මේ දෙකම නාම රූපෝලින් සකස් වෙන්නේ. එතන ආයතන දෙකක් පෙන්නනවා, අජ්ජත්තික ආයතන බාහිර. එතුර අජ්ජත්තික බාහිර ආයතන දෙකෙන්ම තමයි මේ දුක කියන එක භවය කියන එක මේ හැම දෙයක්ම සකස් කළ දෙන මේ දෙකෙන්ම අජ්ජත්තික ආයතනයයි බාහිර ආයතනය. චක්කුන් චේව රූපාච, ඇහත් රූපයත් එක ආයතනයක්, ඇහත් රූපයත් එක ආයතනය. ඊළඟට සෝතංච සද්දේච, කනත් සද්දත් තව ආයතනයක්. ඊළඟට ගන්ධාච ගහනංච ගන්ධාට, නාසයත් ගඳ සුවඳත් අය. ගිව්හාච රසංච, දිවත් රසත්. ඊළඟට කායෝච පොට්ටබ්බෝ, කයත් පහසත්. මනෝච ධම්මාච, මනසත් ධර්මත්. මෙන්න මේකට කියන අජ්ජත්තික බාහිර ආයතන. එතකොට මේ ආයතන පිළිබඳව අන්න බිස්සුව අන්න දක්ෂ කෙනෙක් වෙනවා මේ ආයතන කියන්නේ මොනවද කියලා. අනිත්‍යතු එතකොට මේ ආයතන අවබෝධ කරගන්නවා කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. අර්ථ වශයෙන් දන්නවා ආයතනේ කියන්නේ මොකද්ද? දුක සකස් කරලා දෙනවා. එතකොට මේ ආයතනයන්ට යන්තා චන්දරාගයේ තියෙනවා නම් ඒ තාකල් එයා දන්නවා දුක සකස් වෙනවා. ඒ දුක සකස් වෙන දේවල් හැටියට දන්නවා. ඉතින් මේ විදිහට මේ ආයතනයන් සම්බන්ධව හැම ස්වභාවයක්ම අවබෝධ කරගෙන ඒකට තමයි ආයතන කුසල කියලා කියන්නේ. ඒතර මේකේ තියෙන අනතුර ස්වභාවය මේ ඔක්කොම දක්න චක්කුම් භික්කවේ ආදිත්තං. ඇහැ කියන්නේ මොකද්ද? ගිනි ආරං තියෙන. ඒ සෝතම් භික්කවේ ආදිත්ත මේ විදිහට අජ්ජත්තික බාහිර ආයතන දකින්න ඔය විදිහට එහෙම දැක්ලා මේ ආයතනයන් සම්බන්ධව අන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ආන්නේකට කියන මොකද්ද? ආයතන කුසල කියලා කියන ආයතන පිළිබඳව දක්ෂයි. ඊළඟට බුදුරජාන් වහන්සේකින් අහනවා, ස්වාමීනි භික්ෂුව කොහොමද මේ පටිච්ච සමුප්පාද කුසල වෙන්නේ? දැන් ඉස්සෙල්ලම කිව්වා ධාතු කුසල, ආයතන කුසල, පටිච්ච සමුප්පාද. මේ පටිච්ච සමුප්පාදයේ පිණිස භික්ෂුව කොහොමද දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නේ? එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ඉදානන්ද භික්ඛු, ආනන්ද භික්ෂුව මේ විදිහට ඒවම් පජානාති, මේ විදිහට දැනගන්නවා. ඉමස්මින් සති ඉදං හෝති, මේ ඇතිකල්ලි මෙය වේ. ඉමස්ස උප්පාදා, මේ උපදුනොත් මේ උපදිනවා. ඉමස්මින් අසති ඉදන්න හෝති, මේ නැතිකල්ලි මෙය නොවේ. ඉමස්ස නිරෝධා, මේ නිරුද්ධ වුනොත් මේ නිරුද්ධ වෙනවා. යදිදං මොනවද කියනවා, යදිදං මොනවද මේ ඇතිකල්ලි මේ නැ, මේ උපදුනොත් මේ උපදුනොත්, මේ නැතිනම් මේක නැ, මේක නැතිුනොත් මේක නිරුද්ධුනොත් මෙයත් නිරුද්ධ. මොනවද කියන එක යදිදං. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සු, පස්සපච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාස සම්භවಂತಿ. ඒව මේ තස් මේ කේවලස් සියලු දුක්ඛ ඛන්දස්ස, මේ දුක් ගොඩේ සමුදයෝ හට ගැනීම වේ. ඊළඟට අවිජ්ජා යත්තේව, මේ අවිද්‍යාවම අශේෂ විරාග නිරෝධ ඉතිරි නැතුව නිරුද්ධ කරලා දානෝ. ඊළඟට මොකද වෙන්නේ? සංඛාර නිරෝධෝ සංස්කාර නිරුද්ධ, සංඛාර නිරෝධා සංස්කාර නිරුද්ධනොත් විඥාන නිරෝධෝ විඥාන නිරුද්ධන, විඥාන නිරෝධා විඥාන නිරුද්ධකා නාම රූප නිරුද්ධන, නාම රූප නිරෝධා සලායතන නිරෝධ, සලායතන නිරුද්ධන, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්සේ නිරුද්ධන, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුජ්ජಂತಿ, නිරුද්ධ වෙලා යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති, නිරුද්ධ වෙනවා. එත්තාවතාකෝ ආනන්ද පටිච්ච සමුප්පාදෝ කුසලෝති අලං වචනාය, විශ්වයට පටිච්ච සමුප්පාද කුසලයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැනගන්න ඕන. කොහොමද? ඉමස්මෙන් සති ඉදං හෝති මෙය ඇතිකල්ලි මෙය වී. ඊළඟට මෙය ඉපදුනොත් මෙය උපදිනවා. ඉමස්මින් අසති මේක නැතිනම් මේකත් නෑ. ඉමස්ස නිරෝධා මෙය නිරුද්ධ වුනොත් මෙයත් නිරුද්ධ වෙනවා. ඒ විදිහට මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විස්සුව දස්ස වෙනවා. ඒතර මේ පටිච්ච සමුප්පාදයේ හැම තැනදී මේ විදිහට දකින්න ඕනේ. අපි කියමු වේදනාවක් විස්සුවකට දුක් වේදනාවක් හටගත්තා කියමු. දුක් වේදනාවක් හටගන්නකොටම අන්න දස්ස වෙන්න ඕනි දුක් වේදනාව කුමක් ඇති කල්. ඒතර ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇති කල්ලි මෙය වේ. ස්පර්ශය ඇතිකල්ලි මේ වේදනාව වේ. ස්පර්ශය ඉපදීමෙන් මේ වේදනාව උපදිනවා. ස්පර්ශය නැතිනම් වේදනාව නැහැ. ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට වේදනාව අන්න හටගන්නකොටම දැනගන්න ඕනේ මේ න්‍යාය. ඒකයි. නැත්තම් වේදනාව සයංකතං නැත්තම් පරංකතං නැත්තං අජිච්ච සමුප්පන්නං ඉස්සර නිම්මාතේ තමයි වේදනාව පේන්නේ. මගේ කර්මය කියලා කියන්නේ ඒ සයංකතං. මම පෙර කරගත්ත දැන් මම විඳවනවා. මගේ කර්මය කියලා කියන්නේ ඒකයි. මන්නේ කරගෙන ආවේ දැන් මම විඳිනවා. ඒතර හේතු ඵල එකක් නෙමෙයි. ඒක ආත්ම දෘෂ්ටියක් ගැන ආත්මවාදයක් ගැන මම පෙර කරගත්ත කර්ම දැන් මම විඳිනවා. ඒ කාලේ මම දන්නේ නැතුව කරගත්තේ මේ මම දැන් විඳවන. එතකොට සම්පූර්ණ සයංකතං කියන්නේ එක මම කරගත් එකක්. විතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ආන මම කරගත් එකක් හැටියට ගන්න මේක සකස් වෙච්ච දෙයක්. ඇයි වේදනාවක් සකස් වුණේ? ඒක සංකතයක් හැටියට ගන්න. දැන් ඔන්න දුක් වේදනාවක් හටගත්ත. ඇයි මට මේ දුක් සකස් වෙන්නේ? එතකොට දන්නවන ආනිස්පර්ශයේ ඇතිකල්ලි වේ. ස්පර්ශේ උපදුනොත් උපදිනවා. ස්පර්ශේ නැත්තම් නෑ. ස්පර්ශයේ නිරුද්ධ වුණොත් මේ වේදනාව නිරුද්ධ. එනම් මේක නිත්‍යද? නෑ. නිත්‍ය කියලා ගන්නෙත් නෑ. මගේ කියලා ගන්නෙත් නෑ. වේදනාව දැනෙන්නේ නෑ කියලා ගන්නෙත් නෑ. ඉමස්මින් සති ආනිදං හෝති. ඒකයි. ඒ නිසා මට වේදනාව දැනෙන්නේ නෑ කියලා ගන්නෙත් නෑ. වේදනාවක් තියෙනවනේ මට දැනෙන්නේ නෑ. එහෙම ගන්නෙත් නෑ. මොකද වේදනාව කියන්නේ සංස්කාරයක්. මේ ඇතිකල්ලි මේ වේ. ඒ නිසා ඇත කියන අන්තයට යන්නෙත් නෑ. නැත කියන අන්තයට යන්නෙත් නෑ කියලා යන්නෙත් ගන්නෙත් නෑ. තියෙනවා කියලා ගන්නෙත් නෑ. දකින්නේ මේ ඇතිකල්ලි මේවේ. මේ ඉපදුනොත් මේක උපදිනවා. මේක නැත්තම් මේක නෑ. මේක නිරුද්ධුනොත් මේක නිරුද්ධ වෙනවා. ඒ විදිහට මේ පටිච්චසමුප්පාද හැම තැනදීම යා අන්න ඕනම ධර්මතාවයක් සකස් වුණු ගමන් දන්නවා තණ්හාවක් හටගත්තොත් කෙදේකට ආසහිතෙනවා. එතකොට දැන් සමල්ලාට අහනවා ඇයි මට මේ ආසාව මගේ කර්මයක්ද කියලා අහනවා. ආසාව ඇති වෙන්නේ කර්මයකටද කියලා අහනවා. ඒකත් දකින්න මොකක් හරිද? ඒකත් ඒකයි. කර්මයේ හින්දා තමයි මම මේ ආසාව හිතෙන්නේ කියලා. ඒතර අපිට එහෙම ආසාවක් හටගත් එකම අන බලන්න ඕනේ මොකක් ඇති කල්ලිද? ඉමස්මින් සති ඉදං ඕති. මොකක්ද? වේදනාව ඇති කල්ලි තණ්හාව වේ. වේදනාවක් ඉපදුනොත් තණ්හාවක් උපදිනවා. වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාවද? වේදනාව නැති කල්ලි අන්න තණ්හාව නැහැ. මේ විදිහට දකින්න ඕන. දෙයකට බැඳිලා තියෙනවා නම් ඉතින් ඒත් බලන්න ඕනේ මේ විදිහට. ඉතින් මේ විදිහට අන්න විශ්ව මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දක්ෂ වෙන්න ඕනි. ඒතර මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දස්සනම් අන්න යාට කියන පඬිත භික්ෂුවක් කරුණු විමසන කෙනෙක්. යා නිතරම විමසනවා. එයා දෙයක් හටගත්තේ ගමන්ම එතකොට දෘෂ්ටි මතවාද වලට යන්නේ නැහැ. ඒකයි ඒ ඔක්කොම මේ විමසලය උපද ගන්න නිසා බාහිර දේවල් වලට දෘෂ්ටි මතවාද වලට යන්නේ නැහැ. දුකක් හටගත්තත් වේදනාවක් හටගත්තත් ස්පර්ශයක් හටගත්තත් ආයතන සකස් වුණත් විඥානයක් සකස් වුණත් ඔය හැම දෙයක්ම සකස් වෙන දේවල් සකස් වෙන හේතුය දන්නවා. මේ ඇතිකල්ලි මේ ඉතින් මේ විදිහට මේ පරිසම්පාදයේ පිළිබඳව දක්ෂ වෙන්න ඕන කියන එකට කියන කවද පටිච්ච සමුප්පාද කුසල කියලා කියනවා. ඉතින් එහෙම පටිච්ච සමුප්පාද කුසල යාට කියනවා පඬිත බිස්සුවක් කරුණ විමසන බිස්සුවක් කියලා කියන්න පුළුවන් කියනවා. ඊළඟට අහනවා කිත්තාවත කෝපන බන්තේ ඨානාඨාන කුසල. එතකොට බිස්සුව කොහොමද මේ ඨානාඨාන කුසල වෙන්නේ? බුදුරජාන් වහන්සේටත් තියෙන දසබල ඥානයක් මොකද්ද? ඨානාඨාන ඥානි. එතර මේ භාග්‍යතුන් වහන්සේට මේ ඨානාඨාඥානෙද තියෙනවා. ඒ ඨානාඨාන ඥානෙ පිළිබඳ විශ්ව දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. වෙන නොවෙන කියන එකයි, වෙනවා දන්නවා, මේ දේ වෙනවා දන්නවා, මේ දේ නොවෙනවා කියලා දන්නවා. ඉදානන්ද බික්කු අට්ඨාන මේතං අනවකාසෝ, මේ මෙන්න මේකනම් වෙන්නම බෑ කියලා එයා දැනගන්නවා. යන් දිට්ටි සම්පන්නෝ පුජ්ජලෝ, දිට්ටි සම්පන්න පුජ්ජලේ, දිට්ටි සම්පන්න පුජ්ජල කියන කාටද? සෝතාපන්න ඉඳලා ඉරට ගිය ඔක්කොම දිට්ටි සම්පන්න පුජ්ජලෝ. කංච සංඛාරං, කිසිම සංඛාරයක් නිච්චතෝ උපගච්ඡේ, නිට්ඨ්‍ය වශයෙන් ගන්නවා කියනක නේතන්ඨානම් විජ්ජති, ඒකනම් වෙන්නේම නෑ. ආනේ ඨානාඨාන ය පිළිබඳව බිස්සුව දස්සයි. එතකොට මේක වෙන්නේ නැති එකක්. මොකද්ද වෙන්නේ නැත්තේ? ඒක වෙන්නම බෑ කියලා කියන අට්ඨාන මේ සං අනවකාශ, මේක නම් කීයටවත් වෙන්නේ නැහැ කියලා එයා දන්නා. මොකද්ද? ඕ දිට්ටි සම්පන්න පුජ්‍යලේ කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. ඇයි? එයා පටිච්ච සම්පාද කුසලයිනේ. එයා දන්නා ඉමස්මින් සති ඉදා මොනහරි සකස් වීමක් වුණොත් දන්නා මේක සකස් වෙච්ච දෙයක්. ඇයි සකස් වුනේ කියලා ඊට පස්සේ ඒක හේතුව දන්නවා. ඉතින් ඒ නිසා සකස් වෙච්ච දෙයක් එයාට නිත්‍ය වශයෙන් ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ඨානාඨාන කුසල විශ්ව දන්නවා දිට්ඨි සම්පන්න පුජ්ජලෙන් නම් කවදාකවත් කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. ඒක වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ඨානංච ගෝතං හේත, මේක නම් වෙන්න පුළුවන්. මොකද්ද? පතජ්ජනෝ කිංච සංකාරං නිච්චතෝ උපගත, පතජ්ජන මිනිස්සු සංස්කාර නිත්‍ය වශයෙන් ගන්න පුළුවන්, ඒක නම් වෙන්න පුළුවන්. හැබැයි දිට්ටි සම්පන්න අයකින් වෙන්නේ නැහැ. ඒවම් ඨානන්ත විජ්ජති පජානාති, අවබෝධ කර ගන්නවා කියන එක තමයි මොකද්ද ඨානාඨාන කුසලයි කියන්නේ, වෙන සහ නොවෙන. එතකොට නොවෙන එකක් තමයි මොකද්ද? දිට්ටි සම්පන්න පුජ්ජලේ කිසිම සංකාරයක් නිත්‍ය වශයෙන් ගන්න එක වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය අය සංස්කාර නිතෝ ඒක වෙන දෙයක් කියන. ආන්න එක දන්න. ඊළඟට අට්ඨාන මේතං අනවකාශ, මෙන්න මේකත් වෙන්න බෑ කියනවා. දිට්ටි සම්පන්නෝ පුද්ගලෝ කංච සාරං සුඛතෝ උපජ්ජේය, කිසිම සංස්කාරයක් සැප වශයෙන් ගන්නෙත් නැහැ. මොකද සෝතාපන්න වෙනකොටම දුක්ඛේ ඥානය තියෙනවා. ඒ නිසා මේ සකස් වෙච්ච දේවල් නিত্য සුඛාත්ම වශයෙන් ගන්නෙ නැහැ. ඒ අය දන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට. ඒ නිසා ඒවා කිසිවක් සැප හැටියට ගැනීමේ හැකියාවක් නැහැ. නේතන්ඨාන විජ්ජති පජානත, මේකත් අවබෝධ කරගන්නවා, මේකත් වෙන්නෙම නැහැ. තානංචකෝ ඒතම් විජ්ජති, මේක වෙන්න පුළුවන්. පොතජ්ජනෝ යං කිංචි සංඛාරං නිච්ඡතෝ උපගච්ඡේ, කිසි සංඛාරයක් නිත්‍ය වශයෙන් ගන්නවා කියන එක. තාන මේතම් විජ්ජති, මේක වෙන්න පුළුවන් කියලා දැනගන්නවා. ඒ වගේම අට්ඨාන මේතං අනවකාශ, මෙන්න මේකත් වෙන්න බෑ කියලා බිස්සුව මේ අවබෝධ කරගන්නවා. යන් දිට්ටි සම්පන්නෝ පුජ්ජලෝ, මේ දිට්ටි සම්පන්න පුජ්ජලයේ කංචි ධම්මං අත්තතෝ උපගච්ඡේය, කිසිම සංඛාරයක් කංචි ධම්මං අත්තතෝ උප, කිසිම ධර්මතාවයක් ආත්ම වශයෙන් ගන්නේ නෑ, කිසිම ධර්මතාවයක් ආත්ම වශයෙන් ගන්නේ නෑ. නේතන්ඨානම් විජ්ජති, මේක වෙන්නේ නෑ. නමුත් පතජ්ජනාය ඕනම ධර්මතාවයක් ආත්ම වශයෙන් ගන්න පුළුවන්, මම මේ මාගේ මට අයිති කියලා. නමුත් දිට්ඨි සම්පන්න ඒකයි තමන්ගේ අවබෝධයක්වත් එයයි මම මේ මාගේ මට අයිති කියලා ගන්නෙ නෑ. ඒකයි ඒකක්වත් ගන්න එකයි නේතන්ඨානම් විජ්ජති. නමුත් සාමාන්‍යයෙන් එහෙම ගන්න පුළුවන් කියනවා. ඊළඟට අට්ඨාන මේතං අනවකාශය, වගේම දිට්ටි සම්පන්න පුජ්ජලයෙක්ගෙන් අත මේ දේ වෙන්නේත් නැ, මේක අනවකාශය වෙන්න වෙන එකක් නෙවෙයි කියනවා. මාතරං ජීවිතාවෝ රූපේය, තමන්ගේ අම්මා මරනවා කියනක කවදාකවත් දිට්ටි සම්පන්න කෙනෙක් ගතින් නම් වෙන්නේ නැ කියන, සෝතාපන්න අයතින් කවදාකවත් වෙන්නේ නැ. ඊළඟට ඨානංචකෝ විජ්ජති, මේක වෙන්න පුළුවන් කාගෙන්ද? පොතජ්ජනායගෙන්, තමන්ගේ අම්මා මරනවා කියන එක වෙන්න පුළුවන් කියනවා. නමුත් කවදාකවත් ඒක වෙන්නේ නැහැ කාගෙන්ද? දිට්ටි සම්පාන්න එකත් අවබෝධ කරගන්න මේ ඨානාඨාන කුසල විශ්ව. ඊළඟට අට්ඨාන මේතං අනවකාස මෙන්න මේකත් වෙන්නෙම මේක වෙන්නේ නැහැ කියනවා. ditthi sammapanno pujjalo pitaran jeevitavoruyi tamange taata jeevitayen torunwa kiyana neetanthana vimeka nam wenneema naha. taatta taman marannawat taman taatta maranne naha kiyana. eka wenna kiyetuwa. tamanta kiyana taatta meruwa naththam uba maranawa. edota taman meruna taatta maranne naha kiyana. සෝතාපන්නය දැන් එක මේ සිය සේනාධිපති කියලා මේ බුදුරජාන් වහන්සේට පැහැදිලා උන්වහන්සේගේ ශාවකයෙක් වුණා. නමුත් මුලින් නිගණ්ඨනාත පුත්ත ශාවකයෙක්. ඉතින් එයා පළවෙනි දවසේම බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට මාංශ සහිත දානය සකස් කළා දෙනවා. ඉතින් මේක මෙයා බෞද්ධයෙක් වුණා, ඒ වගේ මේ වගේ වැඩකුත් කරනවා කියලා ආරංචිනා කාටද? නිගණ්ඨයන්ට. ඊට පස්සේ ඒ කට්ටිය කරේ හොඳ ගොන්වස්සෙක් සරසලා වීතියක් වීතියක් ගානේ අඬ අඬ අරන් ගිහිල්ලා විලාප කියන්න පටන් අප්පෝ ඊයේ මේ වගේ ගවයෙක් මරලා තමයි සමන ගෞතමයන්ට අද දාන දෙන්නේ. සමන ගෞතම ගානක් කරන නැතුව වන්දනනවා කියලා ඉතින් අඬ අඬ විලාප පිළි දැන් මේ වීතියක් ගානේ ඇරයි යනවා. ඉතින් ඇවිල්ලා සේවකයෙක් කියනවා, අන්න ඔබතුමාට බුදුරජාණන් වහන්සේ විරුද්ධව අන්න පෙළපාලියක් යනවා කිව්වා. එතර කිව්වා, ඔය කටි හැමදාම මේ තුන්වන්ගේ අගුණ කී කී ඉන්න අය, මම නම් මගේ ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ කිව්වා. මගේ ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ කන්න ප්‍රතිඥාව. ඉතින් අම්මා තාත්තා කොහොමවත් මරන්නේ නැහැ නේද? ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ කියලා සිය සේනාධිපති කියනවා. ඉතින් එයා සෝතාපන්න ශාවකේ. ඉතින් ඒ වගේ මේ සෝතාපන්නයගේ මේවා කවදාකවත් වෙන්නේම නැහැ. ඒකයි. ඉතින් ජීවිතේ ගියත් සතෙක්වත් මරන්නේ නැති අය අන්න මේ වගේ දෙයක් කොහොමවත් වෙන්නේ නැහැ. ඊළඟට කියනවා, ditthi sampanna pujjalek රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොරව කරනවා කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. නමුත් පොතත්ජන කෙනෙක් අතින් ඒ දේ වෙන්න පුළුවන් කියනවා. ඊළඟට ditthi sampanna pujja attahana me tangara මෙන්න මේකත් වෙන්නේ නැහැ කියනවා. ditthi sampanno pujjulu dutta citto dusita hiti තථාගතස්ස ලෝහිතං උප්පාදේය. තථාගතයන් වහන්සේගේ ශරීරෙල්ලේ සෙලවීමක් කරන්නේ නැහැ කියනවා. නේතන්ඨානම් විජිතේක වෙන්නේ නැහැ. නමුත් පතජනයට කරන්න පුළුවන්. දැන් දේවදත්තට ඒ දේ කරන්න පුළුවන් වුණා. මොකද පතජන කෙනෙක් නිසා, කෙලෙස් වලින් අන්ධකාරී ජීවිතයේ කෙනෙක් නිසා ආනයට ඒ දේ කරන්න හැකියාව පුළුවන්. නමුත් අනිත්‍යට ඒ දේ කරන්න බෑ. ඒ වගේම අට්ඨාන මේතං අනෝකස මෙන්න මේකත් වෙන්නේ නැහැ කියනවා. ditthi sampanna pujjala ඟත සංගම් බින්දේ සංඝ බේදේ කරන්නත් බෑ කියනවා. කාටද? ditthi sampanna අයට. නමුත් වෙන්න පුළුවන් කියනවා පොතජනාය විසින් සංඝ බේදේ වෙන්න පුළුවන් කියලා. නමුත් සෝතාපන්න අයත් වෙන්නේ එකයි. චතු අපායේ හිත විප්‍රමුත්වෝ චචාබි ඨානානි අබබ්බූ කාතුන් කියන්නේ එකයි. මේවා කරන්න බහුවිය නෑ කියනවා. ඒ වගේම විශ්වය තවත් අවබෝධ කරගන්න අට්ඨාන මේතාන මෙන්න මේකත් වෙන්න බෑ කියලා. යන් ditthi sampanno pujjalo අඤ්ඤං සත්තාරං උද්දිසෙය්‍ය වෙනත් සාත්‍රුන් වහන්සේලා අදහනවා පිළිපදිනවා කියන එක වෙන්නේ නැහැ. කිසිම බාහිර ආගම සාත්‍රුවරේ කනුසාසක වෙලේ තමන්ගේ සාත්‍රු හැටියට ගන්නෙ නැහැ. තමන්ගේ දුක් නැති කරන්න දෙවියන් ගිහිල්ලා යදින ඒවා කරන්නේ නැහැ. ඒවා කරන්නේ නැහැ සෝතාපන්නයි කවදාකවත්. අනේ දෙවියන් වහන්සේගේ පිටයි කියලා සෝතාපන්නයි කියන්නේ නැහැ. අයට කියවුනොත් කියන්නේ මොකද්ද? බුදු සරණයි තෙරුවන් සරණයි මිසක්ක දෙවියන්ගේ සරණ හොයාගෙන යන්නේ නැහැ. මොකද දෙවියන් සරණ පතන්නේ කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්තා දේව මනුස්සාන දෙවියන්ගෙත් මනුස්සයන්ගෙත් සාතුරුන සාමාන්‍ය කෙනෙක් නෙවේ. ඒකයි. ඒතර සියලුම දෙවියන් පිළිසරණ පැතුවොත් පතන් දින්නේ අයට කවුද? බුදුරජාණන් වහන්සේ පමණයි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපේ සාතුරුන් වහන්සේ කියන්නේ දෙවියන්ගේත් මිනිස්සුන්ගේත් සාතුරු. ඉතින් අපි දුක් ගැනවිලි නතරක යත් කාගෙන් දිල්ලන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒකයි. ඉතින් ඒ නිසා සෝතාපන්න අය කවදාකවත් දුක් නැති කරන්න කියලා තමන්ගේ ජීවිතයට පිහිටක් පිළිසරණ ප්‍රාර්ථනාවෙන් වෙනත් ශාස්ත්‍රවරයෙක් ආගමක් අන්න අදහන්න යන්නේ නෑ. කෙනෙක් අඤ්ඤං සත්තාරං උද්දේශය වෙනත් ශාස්ත්‍රවරු අදහන්න යන්නේ නෑ. මොකද එහෙම අවශ්‍යතාවයක් නෑ. බුදුරජාණන් වහන්සේ දුක ගැන කියලා දීලා තියෙනවා, ඊළඟට දුක හටගන්න හේතුව කියලා තියෙනවා, ඊළඟට දුක නැතිවීම කියලා තියෙන මාර්ගයත් කියලා දෙන අය කාගෙන්වත් අහන්න යන්න ඕනේ නෑ. ඒ නිසා ඒක තමන්ගේම ඥානයක්. ඒකට කියන අපරප්පච්චේ ඥාන, පරපත්‍යක් ඕනේ නෑ සෝතාපන්න, තමන්ටම අවබෝධය. ඒතට ඒ මඟ බුදුරජාන් වහන්සේ අන්නයට කියලා දීලා තියෙන නිසා යාට තවත් දුක නැති කරන්න වෙනත් ආගම් අදහන්න අවශ්‍යතාවයක් නෑ. ඊළඟට කියනවා අට්ඨානමේතං අනෝකස, මෙන්න මේකත් වෙන්න බෑ කියනවා. යං ඒකිස්සා ලෝක ධාතුවද්දී අරහන්තෝ සම්මා සම්බුද්ධෝ අපුබ්බං අචරිමං උපජ්ජේය. එක ලෝක ධාතුවක බුදුරජාන් වහන්සේලා දෙනමක් එකට පහළ වෙන්නේ නැහැ කියන එකත් වෙන්නේ නැහැ කියනවා. නේතං තානං විජ්ජතිති පජානාති. තානංච කෝ ඒතං විජ්ජති ඒකිස්සා ලෝක ධාතුවා, එක ලෝක ධාතුවක එක බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා කියන කාරණේ වෙන්න පුළුවන්. නමුත් අරක දැන් බුදු කෙනෙක් පහළ වුණා කිව්වත් එහෙම තානාටාන කුසල නම් මොකද වෙන්නේ? ඈ පිළිගන්නේ යන්නේ නැහැ. නැත්තම් දුවගනියයිනේ නේද? අනේ බුදු කෙනෙක් පහළ වුණයි කියලා. අනේ ඒ නිසා මේක කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් තානාටාන කුසල නම් අනේ අවිමංශකුණ විමසන බිස්සුවක්. ඉතින් තානාටාන කුසල කියන්නේ පඬිතෝ බිකු විමංශක. එයා විමසන කෙනෙක්. එයා දන්නවා දැන් තානාටාන කුසල හින්දා එයා දන්නවා ඒක ලෝක ධාතුවේ ඒක බුදු කෙනෙක්. එහෙනම් බුද්ධ ශාසනයේ තියෙනකන් තවත් බුදුවරයෙක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ තවත් වෙන්නේ නැති එකක් තමයි ඒක ලෝක ධාතුවක සක්විති රජවරු දෙන්නේ පහළ වෙන්නේ නැහැ කියනවා. එක ලෝක ධාතුක එක සක්විති රජ කෙනෙක් කියනවා. එතකොට සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට මුළු පෘථිවිය මණ්ඩලයේ මග රජ වෙනවා. ඒ නිසා තවත් එක්කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒක ලෝක ධාතු එක සක්විති රජ කෙනෙක් පහළ වෙන එක තමයි වෙන කාරණේ කියනවා. ඒ වගේම තවත් වෙන්නේ නැති එකක් තියෙනවා, ස්ත්‍රීන්ට බුදු බව. ඒක වෙන්නේ නැහැ කියනවා. අට්ඨාන මේතං අනු, මේක නම් වෙන්න බෑ කියනවා. ස්ත්‍රියක් අරහන් සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. ඒකත් වෙන්නේ නැති එකල්ලු. තානංචකෝ ඒතම් විජ්ජති, පුරුෂේ තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. ඒ වගේම ස්ත්‍රියකට සක්විති රජ කෙනෙක් වෙන්නත් බෑ. ඒකත් අවබෝධ කරගන්න කියනවා. ඊළඟට ඒත් පුරුෂයෙක් තමයි වෙන්නේ කියනවා. ඒ වගේම සක්‍ර දේවීන්ද්‍ර වෙලා උපදින්නේ නැහැලු. ඒකත් වෙන්නේ, ඒකත් වෙන්නේ කවුද? ඔව්. හැබැයි තව සුූපණි විදියක් තියෙනවා. ඊත්‍ත්‍ය මාරයෙක් නම් වෙන්නේ නැහැලු. ඒක නම් හරිම හොඳයිනේ. කොච්චර පින් කරත් මාරයෙක් නම් වෙන්නේ නැහැලු. ඒකත් වෙන්නේ කවුද? පුරුෂයෙක් කියනවා. ඒ වගේම ඉස්ත්‍රීම් බ්‍රහ්මත්තංකාර, බ්‍රහ්මත්වයට පත් වෙන්නේ නැහැ කියන එක වෙන එකත් වෙන්නේ පුරුෂයෙක් කියනවා. ඊළඟට දේශනා කරනවා තවට්ටානාඨාන කුසල වෙනවා බිස්සුව. අට්ටානමේතං අනවකාසෝ, මෙන්න මේකත් වෙන්නේම නැහැ කියනවා. කාය දුච්චරිතස්ස, මේ කාය දුච්චරිතේ ඉට්ටෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තේ. මේ කයෙන් දුසිරිත කිරීම තුළ ඉෂ්ට කාන්ත මනාප විපාක සකස් වෙනවා කියන එක නම් කවදාකවත් වෙන්නේ නැහැ කියන එක අනඨානමේත විජ මේක නම් කවදාකවත් වෙන්නේ නැහැ කියලා අවබෝධ කරගන්න අර ඨානාඨාන කුසල. ඊළඟට ඨානංචකේත විජ මේක වෙන්න පුළුවන්. මොකද කාය දුච්චරිතයෙන් අනිෂ්ට අකාන්ත අමනාප විපාක ලැබෙනවා කියලා අනේ අපත. එතකොට ආනාටාන කුසල විසු දන්නවා කාය දුච්චරිතයක් කරලා, කියන්නේ කයෙන් වැරද්දක් කළා කවදාකවත් සැපයන්නම් ලැබෙන්නේ නැහැ. කයෙන් වැරද්දක් කරොත් මොනවද ලැබෙන්නේ? දුක. ඒක ඒ වගේම වචී දුච්චරිතයක් කරලා මනෝ දුච්චරිතයක් කරලා කවදාකවත් සැප ලැබෙන්නේ නැහැ. ඒව කරොත් මොනවද ලැබෙන්නේ? දුක. ඒකත් අන්න දක්ෂතාවය ඨානාඨාන කුසල ඒක වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අට්ඨාන මේසං අනෝකාසු යං කාය සුචරිතස්ස කාය සුචරිතාර්ථ අකින් අනිට්ඨෝ අකාන්තෝ අමනාපෝ විපාකෝ. ඒ වගේම කාය සුචරිතය කරොත් අනිෂ්ඨ අකාන්ත අමනාප විපාක නම් වෙන්නේම නැහැ. මොනවද වෙන්නේ? වුණොත් වෙන්නේ ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙන මොනවා කරද්ද? කාය සුචරිතය කරොත්. ඒ වගේම වචී සුචරිත මනෝ සුචරිතයන් කරොත් එහෙමයි කියනවා. ඒ වගේම යාට තව දක්ෂ වෙනවා අට්ඨාන මේත මෙන්න මේකත් වෙන්න බෑ කියනවා. යං කාය සුචරිතස සමග්ගී තන්නිධාන තම්පච්චය කායස බේදා පරම්මරණ සුග්ගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති. මේ කාය දුච්චරිතයේ හේතුන ඒ හේතු කොටගෙන ඒ මුල් කරගෙන කය මරණුම් මතයෙන් සුගතිය උපදිනවා කියන කාරණය වෙන්නේ නැහැ. හැබැයි කාය දුච්චරිතය කරපු කෙනා මරණින් මතේ කොහෙද යන්නේ? නිරේ යනවා කියන කාරණය වෙන්න පුළුවන් කියන. ඒ නිසා කාය දුච්චරිත කරපු අය කොහෙද යන්නේ නැත්තේ? සුගති වල යන්නේ නැහැ. ආන්න ඒක දන්නවා කවුද? ඨානාටාන. ඒ නිසා කයෙන් වචනේ මනසින් දුසිරිත කරන අයට සුගති ලෝක වල යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි සෝතාපන්න වෙන අයගෙන් එව වෙන්නේ නැති අය ගිහිල්ලා කොහෙද උපදින්නේ? සුගති ලෝකෙක. ඒකයි අර කරුණු විමසන කෙනෙන් සෝතාපන්න අය මේ වැරදි කරනවා කිව්වොත් අනේ ආ දන්නවා සෝතාපන්න අය වෙන්නේ මොකද? ඒ අය ගිහිල්ලා කොහෙද උපදින්නේ? ඔව්. මොකද මේවා කරන අය අනේ ඒ මුල් කරගෙන සුගති යනවා කියන එකක් වෙන්නේ දුගතියේ තමයි යන්නේ. ඊළඟට අට්ඨාන මේතං අනුවකාසෝ කාය සුචරිතස සමග්ගී කාය සුත්‍රයෙන් යුත්ත කෙනා ඒ හේතු කරගෙන ඒ මුල් කරගෙන මරණින් මත්තේ දුගති උපදිනවා කියන එක වෙන්නේ නැහැ. වෙන දේ මොකද්ද? සුගතියේ උපදිනවා කියන එක. ඒ වගේ වචී සුචරිත මනෝ සුචරිත කරන අය කවදාකවත් නිරේ උපදින්නේ නැහැ. ඒ අය උපදින්නේ කොහෙද? සුගති. ඉතින් එහෙනම් කාය සුචරිතයේ යෙදෙන අයට මනෝ සුචරිතයේ යෙදෙන අයට ඊළඟට වචී සුචරිතයේ යෙදෙන අයට අන සුගතියයි සකස් වෙන්නේ. ඉතින් එහෙම වෙන අයට දුගතිය ගැන හිතන්න දෙයක් නැහැ. ඒකට ඒ ගිහිල්ලා උපදින්නේ සුගතියක කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. ඒක ධර්මයෙන්ම සිද්ධ වෙන දෙයක්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරේ කෙනා ධර්මයෙන්මයි ආරක්ෂා කරන්නේ. මොකද්ද? ඒසානි සංසෝ ධම්මෝ සුචින්න. මෙන්න මේකයි ආනි සංසේ ධර්මයේ හැසිරුනොත් මොකද්ද? ධර්මයේ හැසිරෙන්නේ නැයිනේ ආනි සංස දැනගෙන ඉන්නොත්. නේ දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මචාරී කෙනා කවදාකවත් අන්න දුගතියේ ඉපදින්නේ නැහැ. ඉතින් ඒක ඨානාටාන අන්නක කුසල වෙන්න ඕනි. කවදාකවත් වෙන්නේ නැහැ. ඒක ධර්මයෙන්ම ලැබෙන ආනිසංසය. ඒ නිසා කාය සුචරිතය දෙනවා කියන්නේ ධර්මයේ හැසිරෙනවා. වචී සුචරිතය දෙනවා කියන්නේ ධර්මයේ හැසිරෙනවා. මනෝ සුචරිතය දෙනවා කියන්නේ ධර්මයේ හැසිරෙනවා. ඉතින් යා කවදාකවත් අන්න දුගතිය කියන්නේ යන්නේ කොහෙද? සුගතියක උදින්. ඒකයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුකමාවහාසි ඒසානි සංසෝදම්. මෙන්න මේකයි ආනිසංසය. මොකද්ද? න දුග්ගති ගච්ඡති ධම්මචාරී. ධර්මචාරී කෙනා කවදාකවත් දුගතිය උපදින්නේ නැහැ. ඉතින් ඒක පිළිබඳව අන්න දක්ෂ වෙන්න ඕන. මේක නම් කවදාකවත් වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා අච්චරියම් බන්ති අභූතම් බන්ති. ස්වාමීනි මේක නම් හරි ආචාර්ය අද්භූත දේශනාවක් කිව්වා. කෝනාම අයම් බන්ති දම් මේ ධර්මපරියායට කියන්න ඕනේ නම මොකද්ද කියලා ඇහුවා. මේ දහම් ක්‍රමයට කියන්න ඕනේ නම. ඒ වෙලාවක තස්මාතිව ආනන්ද ඉමන් ධම්මපරියාය මේ ධර්මපරියාය බහු ධාතුකෝ කියලා දරා ගන්නක. බහු ධාතුක කියලා. නැත්තං චතු පරිවට්ටෝපි පරිවර්ත හතරක් කියලා කියනකම ගත්ත පරිවර්ත අතර ධාතු කුසල ආයතන කුසල පරි සම්පාද කුසල ටානාටානකු දෙ නිසා මේකර චතු පරිවර්තයක් කියලා කියන්න පුළුවන් කියල. ඒ වගේම දම්මා දාසෝ ඉතිපි මේක දහම් හැඩපතක් කියලා ධර්මය නැමැති කන්නාන ගිල්ල ඔන්න පොඩ්ඩක් බලාගන්න පුළ සෝතා පන්න කියල හිතුනොත් එහෙම ඔන්න පොඩ්ඩක් ගිහිම් බලාගන්න පුළන් මේකට ගිල්ල කන්නාඩී තියෙනවන නේද එතර බලාගත්තාම තේරෙනවා වෙලාද නැද කියල්. එතර මේවට දස්සයි සෝතා පන්න වනා කියන මේ ඔක්කොම දස්සයි මේ පිළිබඳයා දන්න එකට ඊළඟට මගද පරිස සම්පාදයේ ආයතන මේ ඔක්කොම සෝතාපන්න වෙනකොට අවබෝධ කරගෙන තියෙන්. ඊළඟට අමත දුන්දුබී කියලා අමුෘතේ නැමති බෙරහඬ කියලා මේ දරාගන්න කියනු. ඊළඟට අනුත්තරෝ සංඝාම විජයෝ කියන අනුත්තර සංඝාම විජය කියන්නේ මොකද්ද? සංඝාමයෙන් ජයගත්තා කියන සංඝාමයේ යුද කරලා ජය ගැනීමක් කියන මේ ටික අවබෝධ කරගන්න නම් එයා යුද්ධයෙන් ජයගත්ත ධාතු කුසල නම් ආයතන කුසල නම් පටිච්ච සම්පාද කුසල නම් ඨානාඨාන කුසල නම් එයා කවුරු වගේද නිකන් යුද්ධයෙන් ජයගත්ත කෙනෙක් වගේ. නිසා මේක දරාගන්න කියන අනුත්තර ශ්‍රේෂ්ඨ සංග්‍රාම විජය කියලා මේ සූත්‍රය දාගන්න කියන. මොකද්ද? අද ඇහිවි ලේසි සූත්‍රයක් නෙවෙයි. අන්න එතකොට මේ විදිහට මේ සූත්‍රය දරාගන්න පුළුවන්. ඉතින් පළවෙනිින් කියපු එක තමයි දාලා තියෙන මොකද්ද? බහු ධාතුක සූත්‍රය කියලා. ඉතින් නම් හතරක් තියෙනවා. සම්මතයට ඇවිල්ලා තියෙන මේ දේශනේ නම මොකද්ද? බහු ධාතුකේ නම දාලා තියෙන්නේම භාග්‍යතුන් වහන්සේ දාපු නම. ඉදම් වෝච භගවත්තමනෝ ආයස්මානන්ද මේ දේශනේ කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම සතුටටපත් වුණා. එතකොට බුදුරජාන් වහන්සේ ශාවකයන්ට වෙන්න කියන්නේ කවුද? පණ්ඩිතෝ බිකු පණ්ඩිත කෙනෙක් වෙන්න කියනවා. ඒ වගේම විමර්ශකා හොඳට විමසන කෙනෙක් වෙන්න කියන එක මොකද්ද කරන්න ඕනි? හැමදාම පුහුණු කරන්න ඕනි එකක් කියන. ඒවං හිවෝ ඒ සික්කිතබ්බන් මහණෙනි ඔබලා මෙහෙම පුරුදු කරන්න. හැමදාම දැන් පුරුදු කර යුතු දෙයක් මොකද්ද? පණ්ඩිතෝ බිකු විමර්ශ මම නම් පණ්ඩිත බිස්සුවක් වෙනවා. ඒ වගේම කරුණු විමසන කෙනෙක් වෙනවා. ඉතින් ඒක පුරුදු කරන්න කියනවා. ඒතර පඬිතු විශ්වක් වෙන හැටි තමයි වෙන්න. විශ්වක් පඬිත වෙන්න නම් කරුණු විමසන කෙනෙක් වෙන්න නම් ධාතු කුසල වෙන්න ඕනි. ඒ වගේම ආයතන කුසල වෙන්න ඕනි. ඊළඟට පටිච්චසමුප්පාද කුසල වෙන්න ඕනි. ඨානාඨාන කුසල වෙන්න ඕනි. නොවෙන නොවෙන දේ පිළිබඳව අන්න දක්ෂ වෙන්න ඕනි. ඉතින් හැම දිනාටම බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ තුල හැම දිනාටම පණ්ඩිතයන් වෙන්න ලැබේවා. ඒ වගේම කවුද විමසන අය බවට පත් වෙන්න ලැබේවා. මේ කාරණය නැවත නැවත සිහි කළා ඒ සිහිය උපදවා ගන්න ලැබීවා කියලා අපි ආශිර්වාද කරමු. ගරු ස්වාමීන් වහන්සේ දේවතානුස්සතිය පැහැදිලි කර දෙන මේ කර දෙනු මැනව එවගේම තවත් ප්‍රශ්නයක් එක්ම තියෙනවා. දේවතානුස්සති භාවනා ගැන පැහැදිලි කර දෙන්න. එම භාවනාවේ ආනිසංස මොනවාද? එතට බුදුරජාන් වහන්සේ අනුස්සති භාවනා හයක් දේශනා කළා තිනා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, ඡාගානුස්සති සහ දේවතානුස්සති. අනුස්සති කියන්නේ නැවත 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 සිහි කරනවා කියන එක. බුදුරජාන් වහන්සේ ගුණ සිහි කරන බුද්ධානුස්සති ඒ විදිහට. ඒතර දේවතානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඒ ගුණ පුරණ ශාවකයන් දියුණු කරනවා සද්ධාව, සීලය, සුත, ත්‍යාග, පඤ්ඤා. මේකට පංච සම්පදා කියලා කියනවා. මෙන්න මේ පහ දියුණු කරනවා සද්ධාවයි, සීලයයි, සුතියයි, ත්‍යාගයයි, ප්‍රඥාවයි. තොර සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැන පිළිගැනීම. සද්ධාව සීලය එතුර සිල් රකින්නවා. ඊළඟට සුත කියන්නේ ධර්මඥානය ඇති කරගන්න. ඡාග කියන්නේ දන් දීම. ඊළඟට මේ ප්‍රඥාව දියුණු කරගන්න. එතකොට මේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ පුරනවා. එතකොට මෙන්න මේ ගුණ පුරන ශ්‍රාවකයන්ට මේවා ඇති කරගත්තාට තමයි දේවතානුස්සතිය වඩන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් අනුස්සති භාවනා හයම වඩන්න සාමාන්‍යයට පුළුවන්කමක් නැහැ. ශාසනයට අලුතෙන් ආපු නැත්නම් ශාසනයෙන් බැහැර අයට මේ අනුස්සති භාවනා දියුණු කරන්න බෑ. දැන් බුදුරජාන් වහන්සේගේ ගුණ කෙනෙක් පිළිගන්නේ. ඉතින් එහෙම කෙනෙක් බුදුගුණ හිතුවයි කියලා ආනියට ඒ බුදුගුණ භාවනාවෙන් ලැබෙන එක වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කරන්න නම් මොකද තියෙන්න ඕනි? ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනි යම් ප්‍රමාණයකට. ආනියට තමයි බුදුගුණ භාවනාවෙන් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ වගේම දහම් ගුණ, සංඝ ගුණත් එහෙමයි. ඒ වගේම කවදාකවත් සිල් රැකගෙන නැති කෙනෙකුට සීලානුසතිය වඩන්නත් සීලානුසති භාවනා වඩන්න නම් මොකක් තියෙන්න ඕනි? සිල් රැක කෙනෙක් වෙන්න ඕනි. සිල් රැක නැති අයට සීලානුසති වැඩුවා කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඊළඟට මසුරු දන් දෙන්නේ නැති ඒ අයට ඡාගානුසති වඩන්නත් බෑ. ඒතර ඡාගානුසති වඩන්න පුළුවන් එක හටද? දන් දෙන කෙනෙකුට කරන්න පුළුවන් භාවනාව තමයි ඡාගානුසති භාවනාව. ඒ වගේම තමයි දේවතානුසති වඩන්න පුළුවන් කාටද? සද්ධාව, සීලය, සුතය, ත්‍යාගේ, ප්‍රඥා. ඔය පහ වඩපු අයට තමයි දේවතානුසති වඩන්න පුළුවන්. ඒතර මේ අනුසති භාවනාව බුදුරජාණන් වහන්සේ කාලේ ගිහි අය කරපු ප්‍රධානම භාවනා ක්‍රම. මේවට කියන ආර්ය විවරණ, කියන්නේ ආර්ය ශ්‍රාවකයන්ගේ වාසත්තාන කියනවා. මේවා තුලට පැමිණියාම න රාග පරිවුට්ඨං චිත්තං කියන රාගයෙන් සිත යට වෙන්නේ, දේශයෙන් යටෙන්නේ, මෝහයෙන් යටෙන්නේ. එයා හිත ඍජු වෙනවා කියනවා බුදුරජාන් වහන්සේ ගුණ සිහි කිරීම. ඒ වගේම කියනවා මේ බ්‍රහ්ම විහාරයක් හැට බුදුරජාන් වහන්සේ ගුණේතර බ්‍රහ්මියත් එක්ක වාසය කරනවා වගේ කියලා. ඉතින් ඒ විදිහට මේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉතාමත්ම බහුලව ගීහය පුරුදු කරපු භාවනා හයක් තමයි මොනවද මේ අනුස්සති භාවනා කියන්නේ. මොකද අපි දන්නවා අපිට යමක් තියෙනකොට ඒ තියෙන දේ ගැන අපි කල්පනා කරොත්, හිතුවොත් අපිට මොකක්ද ඇති වෙන්නේ? යම් සතුටක් ඇති වෙන්න පුළුවන්. දැන් විශාල ධනයක් තියෙන කෙනෙක් ඒ ධනය ගැන හිතුවොත් මට මෙච්චර මුදලක් තියෙනවා කියලා යම් එයාට සතුටක් ඇති වෙන්න පුළුවන්. ආමිෂ වශයෙන් සතුටක් ඇති වෙනවා. ධනිය නැති කෙනෙක් හිතුවොත් එහෙම මට කෝටි ගාණක් තියෙනවා කියලා එයාට එහෙම සතුටක් එන්නේ නැහැ නේද? හිතුවට වඩා නැහැ. ඉතින් එහෙම තියෙන කෙනෙක් වෙන්න ආන්න ඒ වගේ තමයි මේවා වඩන්න පුළුවන්. විතර මේ අර බුදුරජාන් වහන්සේ ගුණ පිළිගත් කෙනෙක් හිතුවොත් තමයි යාට ගොඩාක් සතුට ඇති වෙන්නේ. අනිත් අයට සැක සංකා ඇති වෙන්න පුළුවන්. විචිකිච්ඡා තමයි සමහරවිට හරි ඒ නියම විදිහට ඒකෙන් වැඩෙන්නේ නැහැ. ඉතින් ඉහළ ප්‍රතිපර ගන්න පුළුවන් අර ගොඩාක් ශ්‍රද්ධාව වැඩිච්ච කෙනෙකුට පුළුවන් ඒ දේ කරගන්න. එතකොට අනිකුත් භාවනා එහෙමයි. එතකොට මේ දේවතානුස්සතිය වඩනකොට වඩන්නේ මේ ගුණ තියෙන අය කල්පනා කරනවා මේ ලෝකේ චාතුම් මහරාජික යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ත්‍ය ආදී දිව්‍ය ලෝක තියෙනවා. ඒ වාගෙන් ඉහළ ලෝකත් තියෙනවා. මෙන්න මේ දිව්‍ය ලෝකවල ඉපදිච්ච දෙවියන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ ශ්‍රද්ධාව දිනු කරා. ආනේ දෙවියන් දිනු කරන ශ්‍රද්ධාව මාතුලත් තියෙනවා. දෙවියන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ දිනු කරා මොකද්ද? සීලය. ආනේ සීලයත් මාළඟ තියෙනවා. ඒ වගේම දෙවියන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මේ ත්‍යාග ගුණය දිනු කරා, මේ සුතේ දිනු කරා, ඒ සුතයත් මාතුල තියෙනවා. ඒ දෙවියන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ ත්‍යාග ගුණය දිනු කළා, මාතුලත් ඒ ත්‍යාග ගුණය තියෙනවා. ඒ වගේම දෙවියන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ දිනු කරා මොකද්ද? ප්‍රඥාව දිනු කරා. ආන්නේ ප්‍රඥාව මා දිනු කරනවා. මේ විදිහට ඒ දෙවියන් ඒ ලෝකවල ඉපදුනේ මේ සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දිනු කළා තමයි දේවත්වයට පත් වෙන්නේ. ආන්නේ දෙවියන් දිනු කරපු ඒ සද්දා, සීල, සුත, ත්‍යාග තමා තුළ තියෙනවා කියලා මේ දෙවියන් හා ගලපල නැතන් සසඳලා බලනිකර තමයි දේවතානුස්සති භාවනාව කියලා කියන්නේ. එතකොට එහෙම සීකරන සීකරන්නේ යාට මොකද වෙන්නේ? නිරාමිෂ ප්‍රීතිය කියන එක ඇති වෙනවා. ඒ නිරාමිෂ ප්‍රීතිය ඇතුණාම යාට ඒ තුලින් සමති පස්සනා භාවනා කරා යන්න හැකියාව තියෙනවා. ඉතින් දේවතානුස්සතිය වැඩනකොට බුදුරජාන් වහන්සේ උපමා කරන්නේ හරියට රත්තරන් උපමට්ටම් කරනවා වගේ. ඉතින් රත්තරන් උපමට්ටම් කරොත් මොකද වෙන්නේ? ඕ සමහරලාට රත්තරන් තමයි බැලු බැලමට පේන්නේ නැති වෙනවස්තා තියෙන. ඒතර මොකද වෙන්නේ? ඕ ඒතර වැඩක් නැහැ වගේ. ඒතර රත්තරන් හැබැයි හැම වෙලේම උපමට්ටම් කර කර ඉන්නවනම් කිසිම වෙලාවක සැකයක් ඇති වෙන්නේ නැහැ මේ රත්තරන් ද කියලා. ඇයි? දිලිසෙන හින්දා. ඉතින් ඒ නිසා සමහරලාට රත්තරන් වලටත් පොඩි පොඩි දූලිය රෝමේ ඇවිල්ලා රත්තරන් ද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ වගේ තමයි රත්තරන් ජීවිත සමහර අයගේ. හැබැයි සමහරලාට ඉතින් මට අවසානේ මොකක් මතක් වෙයිද දන්නේ නේද? ඒ වගේ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර වටිනා ජීවිතේ නියම නොවටිනා වගේ පේනවා. ඉතින් මේ දේවතානුස්සතිය වැඩුවාම ඒ වගේ තමන්ගේ උපත ගැන සැක සාංකා විචිකිච්ඡා හටගන්නේ නැහැ. එයා දන්නවා මරණින් මත්තේ කොහෙද යන්නේ කියලා. කල් ඇතුව වීස ගත්තේ කෙනෙක්. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ මේවා තියෙනවනේ බුදුරජාන් වහන්සේ කියන්නේ මේවා හේතුඵලනේ. ඉතින් හේතුවක් තියෙනවනේ නැත්නම් මේවා සංස්කාර. මේ සංස්කාරයන්ගෙන් අන නිසි තැන සකස් කරගන්න පුළුවන්. ඉතින් කැමැති දිව්‍ය ලෝකයක උනත් යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ තමන්ගේ ගුණ දෙවියන් හා එක සසඳීම තමයි දේවතා නුස්සති. කියන්නේ නැතුව මේ දෙවියෝ ගැන සීකර කර ඉන්නවා කියන එක නෙවෙයි. තමන්ගේ ගුණ දෙවියන් හා එක කියන්නේ ඒ වගේ උසස් තත්වයකට පත් උනේ කට්ටිය නිකාම්ම නෙවෙයි. කවුරුත් කාටවත් මොනවාරි කළා නෙවෙයි. මේ ගුණ දිනු කළා තමයි අය සද්ධාව දිනු කළා, සීලය දිනු කළා, සුත ත්‍යාග ප්‍රඥා දිනු කළා. එතකොට ආනිව සම්නිතර තමයි සද්ධාවේ වටිනාකම තව තව තේරෙනවා. සීලේ වටිනාකම, සුතේ වටිනාකම, ත්‍යාගේ වටිනාකම, ප්‍රඥා දිනු තව තවත් මේවා වර්ධනය කරගන්න දිනු කරගන්න යනවා. ඉතින් මේ දේවතානුස්සති වැඩීම හරියට අර රත්තරන් උපමට්ටම් කරන වගේ බබලන ජීවිතයක් බවට ඒක පත් වෙනවා. නාම රූප සහ විඥාන එකට පවති. නමුත් නාම රූප තුල විඥානේ තිබෙනවා නේද? කරුණාවෙන් පහදලා දෙන්න. නාම රූප විඥානීය ඕනෝන්ගේ සහයෝගී සම්බන්ධතාවය නිසා තමයි මේ ජීවිත පැවැත්ම තියෙන්නේ. එතකොට නාම රූප ධර්ම තුළ විඥානය සඳහන් වෙන්නේ නැහැ. මානසිකාර්යය විඥානය කියන්නේ දෙකක්. ඉතින් ඒ නිසා විඥානි හටගන්න හේතුව තමයි නාම රූප. ඉතින් ඒ නිසා මේ විඥානයේ හටගන්නේ නාම රූපේ. එතකොට නාම රූප හටගන්න උපකාර වෙන්නේ විඥානේ. ඉතින් ඒක ඇතුළේ තියෙනවා නම් උපකාර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් වේ මොහතක විඥානේ හටගත්තොත් ඒ මොහොතේ තමයි නාම රූපයන්ට පැවැත්මක් තියෙන්නේ. නාම රූපයන්ට විඥානෙට පැවැත්මක් තියෙන යම් වෙලාවක නාම රූප සකස් වුණොත්. ඉතින් ඒ නිසා මේ දෙකම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තියෙන අන්‍යෝන් උපකාරයේ මත අර බටමිටි දෙකක් හේතු කරා වගේ කියලා දේශනා කරන්නේ. එනිසා විඥානය ගැන කියනකොට කියන්නේ රූපපයම් බික්කේ විඥානං තිට්ඨමානං තිට්ඨය. මේ විඥාන නිතර මොකේ බැහැගෙන තියෙන්නේ? රූපේ බැහැගෙන තියෙන්නේ. රූපාරම්මණං රූපේ අරමුණු කරන රූපපතිට්ඨං රූපේ පීඨාගෙන නන්දූප සේවනං තණ්හාවෙන් තෙත්තේ වී තියෙන්නේ. ඊළඟට වේදනා, ඊළඟට සංඥා චේතනා නැත්නම් සංකාර, මේ හතරේ තමයි විඥානේ පදේතර. රූප වේදනා සංඥා සංකාර කියන විඥානට්ඨිති කියන විඥානේ පවතින තැන් හතර ඒකයි. ඒ නිසා යමෙක් කියනනම් රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානීය යෑමක් ඒමක් චුත වීමක් නිරුද්ධ වීමක් උපදීමක් නේතණ්ඨානම් විජිත ඒක වෙන්නේ නැහැ කියන. මේක ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩක් කියව ගන්න පාසේ. වේලාවැත්නම් බ්‍රහ්මලෝක දිව්‍යලෝක සම්බන්ධව යමක් කිව හැකිද? බ්‍රහ්මලෝක කීයක් ඇද්ද? දිව්‍යලෝක කියක් ඇදේවා. තර බ්‍රහ්මලෝක 18ක් දේශනා කරලා තියෙනවා පංචසුද්ධාවාස සමග. ඊළඟට දිවලෝක 6ක් තියෙනවා, චාතුමාරාජික, තාවතින්ත, යාමතුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති කියලා. එතකොට කාම ලෝකේ ඉහළම සැප තියෙන තැන් තමයි මේ දිව්‍ය ලෝක කියලා කියන්නේ. ඉතින් ඒක හරියට නිකන් සල්ලි භාග කොමත් අරගෙන ලොකු හෝටලයකට ගියා වගේ. ඉතින් කාගේවත් යැපෙන්න ඕනේ නැහැ, සල්ලි හොඳට තියෙනවා, කාලා බීලා ඉන්න පුළුවන්. ඒ වගේ මනුෂ ජීවිතයේදී ඉහළ ලෙස පින් සිද්ධ කරගත්තාට සැප විපාක වශයෙන් සකස් වෙන තැනක් තමයි දිව්‍ය ලෝක කියලා කියන්නේ. ඒකට කියන ත්‍රිපස් ආයතන කියන මේ ආයතන හයෙන්ම යාට සැප විපාක තමයි සකස් වෙන්නේ, සැපසහගත අරමුණු. ඉතින් එක එක දිව්‍ය ලෝකයන්ට විවිධාකාර අවශ්‍ය තියෙනවා. ඉතින් මනුෂ්‍ය පහළම එකේ අවශ්‍ය තමයි අපේ දවස් මේ කියන්නේ අවුරුදු 50ක් ඒ කට්ටියට එක දවසයි කියන, අපේ අවුරුදු 50ක් එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි, ඒ වගේ මාස 12ක් අවුරුද්ද, ඒ වගේ අවුරුදු 500ක් තමයි ඒ දිව්‍ය ලෝකේ අවශ්‍ය. ඉතින් ඒ වගේ අනිත් 100, අනිත් 200 ඔය විදිහේ අවශ්‍ය වැඩි. අපේ අවුරුදු 100ක් තමයි අනිත් දිව්‍ය ලෝකෙට එක දවසක් වෙන්නේ. ඉතින් ඒ නිසා සමහරලාට මේ එක දවසක් ගතනකොට මෙහි ගිහිල්ලා පින් දහම් කරගෙන ආයෙත් යන්න පුළුවන්. ඒ වගේ අවශ්‍ය ගොඩාක් තියෙනවා. බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් අවශ්‍ය තියෙනවා. හැබැයි සබ්බේ සංඛාරා අනිච්ච, මොනවා සකස් වුණත් අනිත්‍යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපට පටිච්ච සම්පදාය සතර සතිපට්ඨානී තාමත් පැහැදිලිව කියා දීම ගැන අප දෙපා නමද ඔබ වහන්සේට පින් දෙමු. ඔබ වහන්සේට පහසු වේලාවක් යොදා ගැනීමට හැකි නම් එවැනි දේශන දෙකක් තණ්හාව නැති කර ගැනීම සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගය යොදා ගන්නා හැටි, නාම රූප ක්ෂයාවලී යද වහන්සේට දේශනාවකින් කියා දෙනවා නම් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බලමුනේ කියලා තියෙන දේශනා තව අය දේශනා කියනකොට අපි කතා කරමු. යමක් දැකීම හෝ ඇසීම, ගඳ සුවඳ දැනීම යන ක්‍රියාවලියකදී සෑම විටම රූප දෙකක් සම්බන්ධ වෙනවා නේද? එම ක්‍රියාවලියට සම්බන්ධ වන ස්පර්ශය අයින් වන්නේ රූප කොටසටද නාම කොටසටද මේ පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. එතකොට අපි මේ අජ්ජත්තික බාහිර ආයතන සකස් වෙන්නේ නාම රූප ධර්මයන් තුල. එතකොට ස්පර්ශය කියන්නේ නිතරම නාම ධර්මයට අයිති දෙයක්, ඒක රූපයට අයිති එකක් නෙවෙයි. නමුත් මේ නාම රූප නිතරම එකතු වෙන්නේ, ඒකතු වීමත් තුල තමයි ඇහැ සකස් වෙන්නේ, කන සකස් වෙන්නේ, අජ්ජත්තික ආයතන 6 සකස් වෙන්නේ, බාහිර ආයතන 6 සකස් වෙන්නේ මේ නාම රූප යම් වෙලාවක එකතු වුණොත් තමයි. ඒ නිසා අපිට අවබෝධ කරගන්න තියෙන ඉතින් මේ අජ්ජත්තික බාහිර ආයතන කියන්නේ ආයතන කියන්නේ යම නිෂ්පාදනය වෙනවනේ. නිෂ්පාදනය වෙන වෙලාවට අර ඇතුලේ නාම රූප එකතු වෙලා තමයි මේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ආයතනයක් වගේ තේරුම් ගත්තාම ආයතනෙන් යම් බඩුවක් නිෂ්පාදනය වෙනවා නම් එතන ඇතුලේ ඉන්න අයගෙන් තමයි වෙන්නේ, ආයතන හරහා තමයි ඒක එළියට එන්නේ. වගේ මේ එහෙන් රූප බලන වෙලාව කනින් සද්ධාන මේ නාම රූප එකතු වෙ තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි විඥාණයෙන් දැනගත්ත මේ තුනම එකතු නාම අපි ස්පර්ශය කියන. ඊට පස්සේ ආයි වේදනා ආදී ගැන කතා කරනවා. ඊට පටිසම්පාද මම එදත් කිව්වේ මේ නිතරම ඒ ධර්මතාවයන්ට ආසන්න හේතු තමයි කියන්නේ. ඊට නිතරම අපිට සිහ පිළලා තියෙන්න ඕනේ, සලායතන කතා කරන හැම වෙලේම ඒ සලායතනයක් කතා කරොත් ඒ මොකද නාම රූප පත්‍යා සලායතන නාම රූප ඇතිකල්ලේ නාම රූපේ ඉපදුනොත් ඒක ඉමස්මින් සති ඉදං හොති මස්ස උපාදා ඉදං උපදි මේ ඉපදුනොත් තමයි මේක උපදින්නේ. ඒතර නාම රූපේ ඉපදුනොත් තමයි සලායතන උපදින්නේ. ඒතර හැම වෙලේ මේ ඇහැ ආයතනයක් වෙන්නේ ආයතනයක් වෙන්න මොකක් වෙන්න ඕන නාම රූප හට ගන්නොත් නැත්නම් ඇහැ තිබු පමණින් ඒක ආයතනයක් වෙන්නේ නැ කන තිබූ පමණින් ආයතනයක් වෙන නාම රූප හටගත්තොත් අන්න ඒක ආයතන ඒක මේව සකස් වෙන දේවල් කියලා කියන්නේ චක්කුං චලංචේව වයංච කියන ඈ කියන්නේ නිතරම වෙනස් වෙනවා. එතකොට නාම රූප හට ගැනීම තුර හට කරන නාම රූප නැතුණ ගමන් ඒක නැති වෙලා යනවා. ඒකයි නිතර හට ගැනීම නැති වීම බලනවා කියන්නේ ඒක උදය වය. එතකොට අපි දාගන්න නාම රූප හටගත්තොත් මේ ආයතන හට ගන්නවා නාම රූප නැතුණොත් නැති වෙලා යනවා. ඒකයි විතර්කේත් චේතනාවෙත් මනසිකාරයත් වෙනස පෙන්වා දෙන්න. විතක්ක කියන්නේ එකම අරමුණක් නැවත නැවත මේ අරමුණු කරන එක නැත නැවත නැවත මතක් කරලා දෙන එක තමයි විතක්ක කියලා මේ කියන්නේ. දැන් නිරාජාසයෙන් මනසට එකම දේ ගලාගෙන එන කුසලයටත් යෙදෙනවා මේක අකුසලයටත් යෙදෙනවා. එතකොට මේ දැන් අපි අකුසල සම්බන්ධව සමන්ලාට මොන හරි දෙයක් මනසට මේ වුණාම අපි කන්න ගියත් නාන්න ගියත් නිදා ගන්න ගියත් ඒකම නිකන් සොයරීව ගලාගෙන අපි කියන්නේ මං හිතන්නෙත් නෑ එනවට මට මතක් වෙන්නේම ඒක කියලා. ඒක තමයි විතර්කයේ ස්වභාවය. එකම අරමුණ නැවත 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 අන්න සකස් කරලා දෙන එක විතර්කයේ ස්වභාවය. ඒතට හැබැයි විතර්කයේ කුසල පාසිකුවක් තියෙනවා අකුසල පාසිකුවක් තියෙනවා. ඉතින් කුසලයට කුසලයත් එක්කත් වැඩ කරන්න පුළුවන් අකුසලයත් එක්ක. කියන ඩ්‍රයිවර් කෙනෙක් වගේ හොරකම් කරන්න යන්නත් පුළුවන් දන් දෙන්න යන්නත් පුළුවන් යොදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි කුසල පාසිකුවත් යෙදෙනවා අකුසල පාසිකුවත් යෙදෙනවා. චේතනාව කියලා කියන්නේ දෙයක් දැනුවත්ව කරන ක්‍රියාව කරන වෙලාවේදී දැනගෙන කරන එක තමයි චේතනාව කියලා කියන්නේ. ක්‍රියාව මේ එතකොට ඒකෙන් විපාකරුවම නෙමෙයි මම මේ දේ කරනවා කියන එකයි. දැන් සතෙක් මරනකොට තවත් සතෙකුට උන මේ සතා මරන්න ඕනි කියන අදහසක් ඇති වෙනෝනේ. ආන එකට තමයි චේතනාව කියන්නේ. නමුත් එයා දන්නේ නැහැ මේ සතා මරුවොත් මට පව් වෙනවද පින් වෙනවද ඒව දන්නේ නැහැ. නමුත් මේ දේ මම මෙයා මරනවා කියන අදහසින් කියාවට නංවල කරනවා. ඒක තමයි චේතනාව කියලා කියන්නේ. එතකොට මානසිකාරය කියලා කියන්නේ එකම ධර්මතා කියන්නේ මානසිකාරය කියන්නේ මේ අරමුණක් සිතේ දිගින් දිකට පවත්වන එක තමයි මානසිකාරය කියන්නේ. ඒක යෝනිසෝ මානසිකාරයේ වශයෙන් තියෙනවා අයෝනිසෝ මානසිකාරයෙන් තියෙන මේ ඔක්කොම චෛසික ධර්ම හැටියට තමයි සඳහන් වෙන්නේ. සිත සමාධියට හෝ ධ්‍යානයට පත් වූ අවස්ථාවලදී සද්ද ඇසීම සිදුවිය හැකිද කරුණාවෙන් පහදලා දෙන්න. මේ සතරවෙනි ධ්‍යානයට එහෙම ගියාම තමයි කිසිම විදියට සද්ද නොහෙන තත්ත්වයට පත් වෙන්නේ. තෙක් සද්ද අරමුණු වෙන්න පුළුවන්. හතරවෙනි ධ්‍යානයට ගියාම හිත ආනින්ජප්පත් කියන්නේ නොසෙල් වෙන තත්ත්වයට පත් වෙන. ඒතර බාහිර අරමුණු සද්ද මුකුත් ඒතර දැනෙන්නේ නැහැ. ඒතර සාමාන්‍ය සමාධියක් දිනු කරනකොට ඒ බාහිර සද්ද ඇහෙන්න පුළුවන්. නමුත් ඒවා ගණන් ගන්න නැති වෙයිව තේරෙන්නේ නැති තත්වයට පත්කර ගන්න පුළුවන්. ලොකු බාධාවක් කරදරයක් වෙන්නේ නැහැ. හිත ගැඹුරට යන්න තමයි ඒවා නොහෙන සෙන තත්ත්වයට පත් වෙන්නේ. සාමාන්‍ය සමාධියට සද්ද කණ්ඩකය කියලා එක සද්ද කටුවක් වගේ කියනවා සමාධිය දිනු කරන ටික බාධා සහිත වෙනවා. අභිධර්මයේ කුද්දනික අභිධර්ම බුද්ධ පාසිතයක් නොවේ මතයක් ඇත. ඔබ වහන්සේගේ අදහස කුමක්ද ගැන සාමාන්‍ය ජනතාව අභිධර්මයේ ඉගෙනීමෙන් ප්‍රයෝජනයක් ඇතිවේද? එතකොට මේ දැන් අපි දේවල් ඉගෙන ගන්නවා. අපි දන්නවා දැන් විද්‍යා භෞතික විද්‍යාව රසායනික විද්‍යාව තියෙනවනේ. ඒ වගේ එකම දේ සමල්ලාට විවිධ විදියට පෙන්නනවා. ඒ වගේ මේ අභිධර්ම සූත්‍ර කියන්නේ අභිධර්මී මේ දේවල් දැන් ඔක්කොම අපි අභිධර්මී ඉගෙන ගත්තා සූත්‍ර සකස් වෙච්චා කියලා ඉගෙන ගන්න. මේ ඔක්කොම සංස්කාර ධර්ම හැටියට. එතකොට අභිධර්මයේදී නිතරම දැන් අපි මේ ගේ ගත්තොත් එහෙම කෙනෙකුට මේ ගේ කියන එක අවදිතර ගේ කියන්නේ මොකද්ද? සංස්කාරයක්. එතකොට ගේ සකස් වෙලා තියෙන මොනෙන්ද? ද්‍රව්‍ය දේවල් වලින්නේ. එතකොට මේවා දැන් අපි කෙටියෙන් ගත්තොත් එහෙම මොනවද මේක තියෙන්නේ? සිමෙන්ති ගල් වැලි මේ ටකරන් ආදී ටික. එතකොට කෙනෙකුට දැන් මේක සකස් වෙච්ච දෙයක්නේ. එතකොට එයා දන්නවා මේ ටික වෙන්කරොත් අන්න ගයක් කියලා ගන්න නෑ. එතකොට මේක සකස් වීමක් තියෙන. එතකොට මේ ද්‍රව්‍ය ටිකත් මොනවද? ඔක්කොම දිරලා කැරලා බින්දලා යන දේවල්. එතකොට මේ අස්ථීර දේවල් වලින් හැදිච්ච මේක නිත්‍ය සුඛ වශයෙන් ගන්න බෑ. එතකොට ඒ විදිහට මේ එතකොට අපිට ගේට කලකිරෙන්න ඕන නම් අපි ගේ මේ කොටස් කරලා බෙදලා බලනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් ගොඩාක් නැතුව අර මූලික ද්‍රව්‍යයන් වලින් ගලවලා බලන්න පුළුවන්. ඒ වගේම ගේ මේ එක එක ගලවලා ඒවා කුඩු කරලා ඕන නම් දැන් මේ අපි ගත්තොත් ගඩොල්ලක් ගත්තොත් ගඩොල්ල හැදෙන්න ගඩොල් වල තියෙන රසායනික ද්‍රව්‍ය ගොඩක්. ඇණයක් ගත්තොත් මේ එක එක ඒවා ගත්තොත් ඕන නම් නොයෙක් විදිහට විග්‍රහ කරලා බලන්න පුළුවන්. එහෙම අර වෙන් කරපු ගත්තු දේවලු තවත් ඕනම් වෙන් කරලා කුඩු කරලා බලන්න පුළුවන්. හැබැයි දෙකෙම වෙන්න ඕනේ මොකද්ද? කලකිරින්. ඒ වගේ තමයි මේ අභිධර්මයයි සූත්‍රයයි කියන්නේ ඒ වගේ. කුඩු කරලා බලන්නත් පුළුවන්, කඩලා බලන්නත් පුළුවන්. දෙකෙම ඕනේ මොකද්ද? කලකිරින්. ඉතින් ඒ නිසා කඩන මොකද්ද කුඩු කරන හැටි ඉගෙන ගත්තත් කඩන හැටි ඉගෙන ගත්තත් හැබැයි දෙකම කරලා බලන්න නැත්තම් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා කුඩු කරලා හරි කඩලා හරි මොකද්ද වෙන්න ඕනි? නිබ්බිදාව ඇති වෙන්න ඕනි. ඉතින් සමහරුන්ට කඩලා මදි කුඩු කරන්නත් ඕනි. ඉතින් ඒ නිසා ඒ දෙක තමයි මේ අපිට තියෙන. ඉතින් අපිට තමන් කැමති විදිහට පුළුවන් කුඩු කරලා බලන්න පුළුවන් අයට කුඩු කරලා බලන්න පුළුවන්, කඩලා කලකිරන අයට කඩලා කලකිරෙන්නත් පුළුවන්. දෙකම හැබැයි ඒකයි දෙකෙන්ම යථා ස්වභාවයයි දකින්න. ගේ කියන්නේ මොකද්ද කියලා වගේ මේ රූපේ කියන්නේ මොකද්ද? ඒ රූපේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර විදිහට කියනකොට මහා ගොඩක් කියන්නේ චත්තාරෝච මහා භූත චතුන්නංච මහා භූතන සතර මහා ධාතු තේ නිසා සකස් විද. අභිධර්මයේ කියනකොට 28ක් කියලා රූප 28 කුඩු කරලාම බලන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒ වගේ හැම එකක්ම එහෙමයි. ඉතින් කොහමද මේක කලකිරීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හැබැයි මේක ඉගෙන ගත්තට දෙකම බෑ. දෙකම මොකද කරන්න ඕනේ? සිහියට දිනු කර ගන්න. රූපය කියනකොට 28න් හරි 4න් හරි දකින්න. රූපය කියන්නේ මේ ධාතු හතරක් කියලා හිතේ නැත්නම් ධාතු නැත්නම් මේ 28ක් හැටියට හරි දකින්න ඕනේ. ඒකයි. ඉතින් ඒ නිසා සිහිය උපදවා ගැනීම තමයි මේක අපිට විශේෂිත වෙන්නේ. ඉතින් ඒ නිසා Tamanට කැමති විදිහට ඒක කරගන්න හැකියාව තියෙන. ඉතින් අමුතු එකක් නැහැ. තියෙන්නේ මේක වැඩියෙන් අර එකයි කඩලා සහ කුඩු කරලා බලන එක විතරයි. ඉතින් අපි ඉතින් මත දරන්න යන්න හොඳ නැහැ. ඉතින් සමහරු කියන බුදුරජාන් වහන්සේ දේශනා කරන සමහරු කියනවා නෑ කිට. ඉතින් අපි මත ගන්න යන්න හොඳ නෑ. මොකද අපි දන්නේ නෑනේ නේද? අපි ඉතින් දෙකම බාර ගත්තාම ඉවරයි. ඉතින් Tamanට තියෙන්නේ අන්න බලන්න ඕනි ක්‍රමේ Taman තීරණය කරන කුඩු කරලා බලනවද කරලා බලනවද. ඉතින් Tamanට තේරෙන විදිහට ඒ කැමැති ඡන්දේ කැමැති විදිහට පාවිච්චි කරාම හරි. ප්‍රතිසේව කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි. ඉතින් මේ ඒ විදිහට අපි හඳුනා ගත්තාම අපිට කිසි ගැටලුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එදිනෙදා ජීවිතයේ කාර්ය බහුලත්වයේ සමග ධර්මයේ හැසිරීම ඇතිවි හැසිරීමට ඇති වීර්ය අඩුවි යන බව හැඟේ. මෙය නැති කර ගැනීමට දෛනික ජීවිතයේ අප විසින් නිතරම පුරුදු කළ යුත්තේ මොනවාද? ඉතින් අපි දන්නවා දැන් කය පවත්වාගෙන යනකොට කයට හයියෝ නිති අපි නිතරම මොකද කරන්නේ ආහාර පාන ගන්න ඕනි. ඉතින් ආහාර පාන ගන්න තරමට තමයි කයට සත්‍ය ඇති වෙන්නේ. වගේ තමයි මේ වීරිය කියන දේ ඇති කරගත්තාට දිගට සමාලලට පවතින අඩු වෙනවා. ඉතින් ඒ නිසා වීරිය ඇති වෙන්න ධර්මතාවයන් අපි නිතරම යෝනිසෝමනසකාරේ කරන්න ඕනි. ඉතින් මරණ සතිය වැඩිම තුළ වීරිය ඇති කරගන්න පුළුවන්. සතර අපායේ තියෙන දරුණුකම නිතර නිතර මේ සිහි කිරීම තුළ සංසාරයේ තියෙන භයානකම ඒ විදිහට වීරිය ඇතින පග්ඝහ නිමිති කියලා කියන්නේ හිත උලුප්පල ගන්න සත්‍යමත් කර ගන්න පුළුවන් නිමිති ගැන සිහි කරන්න කියනවා. එතකොට මරණය ගැන සිහි කිරීම එකක්. ඉතින් එතකොට මේ වීරිය ගොඩාක් ඇති කර ගන්න පුළුවන් සංසාරයේ තියෙන භයානකම. ඒ වගේම කුසලයේ තියෙන වටිනාකම, අකුසලයේ තියෙන ආදීනම, අකුසල් වල තියෙන භයානකම. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි, යම් වෙලාවක ඔබ ලෝභයෙන් ඉන්න වෙලාවක, දේශයෙන් ඉන්න වෙලාවක, අකුසලයෙන් ඉන්න වෙලාවක මැරුණොත් ඔබට හොඳ මරණයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ධර්මතාවයන් සිහි කිරීම තුළින් අපිට මේ වීරිය කියන එක ඇති කරගන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට අපි නිතරම මොනවාරි ධර්ම මනසකාරය පවත්වනවා නම්, විශේෂයෙන් යෝනිසෝ මනසකාරය පවත්වනවා නම් මේ වීරිය කියන එක ඇති කරගන්න පුළුවන්. ඒ වගේම බණ ඇසීම තුළ වීරිය ඇති කරගන්න පුළුවන්, ධර්ම සාකච්ඡා තුළ, ඒ වගේම සමතිපස්සනා භාවනාවක් ප්‍රගුණ කිරීම තුළ වීරිය කියන එක ටික ටික වර්ධනය කරගන්න අනිවාර්යෙන් හැකියාව තියෙනවා. මොකද මේ ඇති වෙන ඉන්ද්‍රිය ධර්ම කියන ඒවා ස්ථාපිත වෙනකන් දෛනිකව ඒවා අපි නිතරම පෝෂණය කර යුතුයි. දැන් අපි දන්වන සමහර දේ කායික වශයෙන් අපිට හයිය හැමදාම දෛනිකව ඒ දේ කරන්න ඕනේ. ඒකයි ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරණකම් ඒවා දෛනිකව යැපෙන ඒවා. ඉතින් දෛනිකව ඊට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕනේ. දවස් දෙක නැතුණු ගමන් අර හයිය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා බණ ඇසීම තුළ ඊළඟට ධර්ම මනසකාරය තුළ ධර්ම සජ්ජාවනා සමතිපස්සනා භාවනා මේවා කිරීම තුළ මේ වීරිය කියන එක වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම වීරිය ගැන කතා කරන, උනන්දු කරන ධර්මයට ලැබි පුජ්‍යලයන් ඇසුරට නිතරම පත් වෙන්න ඕනේ. මොකද මේ අකුසලයට බර ධර්මයට ලැබි නැති අය ඇසුරු කරන්න හොඳ නෑ. ඒ අය ඇසුරු කිරීම තුළ ආයි වීරිය නැති වෙන්න පුළුවන්. මේ කාලේ ඔය කට්ටිය මොකද්ද මේ කරන විකාර කියලා කිව්වොත් එහෙම නේද? එතකොට ආයි අපරාධය අප්පා නේද? එහෙම හිතෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අය ඇසුරු කරන්නේ නැතුව නිතරම සත්පුරුෂ ඇසුරටපත් වුණොත් වීරිය දියුණු කරගන්න හැකියාව තියෙනවා. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙනම් හොඳයි. අද දිනේදීත් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තින් යුතුව ලෞත්‍රා භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරගන්න දේශනා කරපු වටිනා ධර්මයේ අපි පුරුදු පුහුණු කරා සමතිපස්සනා භාවනා වශයෙන්, ඒ වගේම ධර්මශ්‍රවණය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන්, සමතිපස්සනා භාවනා දියුණු කිරීමෙන්, සීලය දියුණු කිරීමෙන් අපි මේ ධර්මයේ දියුණු කරා. මේ සෑම ආකාරයකම මේ දේ සිද්ධ කිරීම තුළ අපේ චිත්ත සන්තාන තුළ අප්‍රමාණ පුණ්‍ය ධර්මයක් සංවර්ධනය වුණා, වැඩුණා. ඉතින් අපි මේ රැස් කරගත්තා වූ ඒ උදාරතර පුණ්‍ය ධර්මයන් මිය පරලෝකයේ සිළු ඥාතින් සිහිපත් කරලා අපින් අනුමෝදන් කරමු. අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා අපි නම් මිය පරලෝකයේ සිළුම ඥාතින් මේ පින සියතින් කරගත් පිනක් හා සමානව සාදු කියලා මේ පින අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් සියලුම ලෝකවාසී සත්වයන්ට, සියලු දෙවි දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ, සියලු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් ගේ පුණ්‍ය ධර්මයෙන් අද දිනේදීත් අපිට මේ උතුම් කටයුත්ත සාර්ථක පවත්වාගෙන යන්න අපපස්ථාන කරපු සියලු පින්වතුන්ටත්, ඒ වගේම දානමාන ආදී පස්ථාන කරපු හැම දෙනාටමත් ඒ වගේම මේ සඳහා සංවිධාන කටයුතු කරපු සියලු දෙනාටමත් අවවාද අනුශාසන අවසර ලබා දුන්නු අජාම් බ්‍රහ්මවංශ නායක ස්වාමීන් වහන්සේ චතුරු මහා සංඝරත්නයටත් එම දායක සභාවටත් සිතක් වේවා, සාන්තියක් යහපතක් උදාපත් වේවා, එයගේ සම්‍ය ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍රයාමෙන් සඵල වේවා. මේ ජීවිතයේදීම ධර්ම අවබෝධ කරගන්න ඒ සියලු දෙනාට පහසු වෙන සැලසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් ගේ හේතුයෙන් බලෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලෙන් මේ හැම දිනාටම සිතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ ලැබේවා, රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නින් ජලවින් වසවිසාදීකින් කිසිම අන්තරාවක් නොම වේවා. මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න සියලු පහසු වෙන සැලසේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියන් ඥාතින් සිහිපත් කළ අපි පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං වූතු. එත්තාවතා චම්මේහි ඉමිනා පුඤ්ඤ කම්මේන හොඳයි, සිද්ධ කරගත් උදාරතර පුණ්‍ය ධර්මානුභව බලෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලෙන් සෑම දිනාට සිත සාන්තිය යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාව සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති.